සාක්්‍ය අපිට පැහැදිලිව මතක් කරලා දුන්නා අපි මොනවද සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ කියලා. අනිච්චානුපස්සී සූත්‍රය සම්බන්ධ කරගෙන සාකච්ඡා කරන්නේ. විශේෂයෙන්ම අනිච්චානුපස්සී සූත්‍රයේ භාවනාවක් හැටියට යොදා ගන්නව නම් කරන්නේ එබැවින් අනිච්ච සංඥාව කොහොමද භාවනාවක් හැටියට යොදා ගන්න කියන එක තමයි මම අද දවසේ සාකච්ඡාවට මුල් වෙන්නේ. ඉතින් මම මේ අවස්ථාවේ ડોક્ટર ලලිත් රණතුංග කැම්බ්‍රාවලි සම්බන්ධ වෙන ඔස්ට්‍රේලියාවේ අපි මේ මාසයෙන් ආව කොහොමද අපිට සාකච්ඡාපස්සු සූචියට ප්‍රවේශයක් ලබා ගන්න.
හොඳයි ලලිත් ඇහෙනවද? දැන් මෙතන මේ සූත්‍රය පෙන්වන්නේ මේ සබ්බ සංකාරේ තුනක් තියෙනවා මෙතන. සබ්බක සංකාරේසු අනිච්චානුපස්සී විහෙරති අනිච්ච සංනි අනිච්ච පටිසංවේදී කියලා. දැන් ගිරිමානන්ද සූත්‍රය මතක තියෙනවා නම් අනිත්‍ය සංඥාව කියන එක බුදුහාමුදුරුව පැහැදිලි කළා මුලින්ම. එතෙන්ද පෙන්නනවා මේ ආරණ්‍යයට ගිහිල්ලා රුක්ක මූලයකට ගිහිල්ලා කල්පනා කරනවායි කියලා. මේ රූපේ අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංස්කාරය අනිත්‍යයි, විඥානය අනිත්‍යයි කියලා. එතකොට දැන් අපි බලන්න ඕනේ මොකද්ද මේ අනිත්‍යයි කියලා බුදුහාමුදුරුව මෙතෙන්දී අදහස් කරන්නේ මොකද්ද කියන එක. මේ අනිත්‍ය කියන එක තේරුම් ගන්න නම් අපි දැනගන්නට ඕනේ මේ උදයබ්බේ ඥානිය කියන එක අපිට ඇති වෙන්න ඕනේ. ඒකෙන් තමයි අපි අනිත්‍ය කියන එක දකින්නේ. එතකොට උදය කියලා කියන්නේ මේ ඇතිවීම කියන එක, සමුදයක් ඇතිවීමක් තියෙනවා උදය. ඊළඟට මේ වය කියලා කියන්නේ නැතිවීම කියන එක. එතකොට දැන් මේක බලනකොට මේ උදය කියන එක බලනකොට ඇතිවීම කියන එක බලනකොට පස් ආකාරයකින් අපි බලන්නට ඕනේ. එතකොට රූපස්කන්ධයේ උදය දකින්නයි කියලා කියන්නේ අපි අවිද්‍යා සමුදයෙන් රූපයාගේ ඉපදීමයි කියලා දැනීම ප්‍රත්‍ය වශයෙන් දැකීමක් තියෙනවා. ඒක පළවෙනි එක. ඊළඟට තෘෂ්ණා සමුදයෙන් රූපයාගේ ඉපදීමයි කියලා ප්‍රත්‍ය වශයෙන් රූපස්කන්ධයේ ඉපදීමක් දකින්නවා. ඊළඟට කර්ම සමුදයෙන් රූපයාගේ ඉපදීමයි කියලා ප්‍රත්‍ය වශයෙන් රූපස්කන්ධයේ ඇතිවීම දකින්නවා. ඊළඟට ආහාර සමුදයෙන් රූපය ඇතිවෙනවායි කියලා ප්‍රත්‍ය වශයෙන් ඒ රූපස්කන්ධයේ ඇතිවීම දකින්නවා. උත්පාද ලක්ෂණයේ වශයෙන් අපි රූපස්කන්ධයේ ඉපදීම දකිනවා. එතකොට බලන්න අපි දකිනවා මෙතන පස් ආකාරයකට රූපය සම්බන්ධයෙන්ම අපි පස් ආකාරයකට දකිනවා. එතකොට පහ ගානේ බැලුවහම දැන් වේදනා සංඥා සංස්කාර විඥාන වශයෙන් බැලුවොත් මෙතන 25ක් වෙනවා. දැන් අපි මේක පොඩ්ඩක් විමසලා බැලුවොත් කොහොමද මේ රූපය සම්බන්ධයෙන් අවිද්‍යාවෙන් කොහොමද මේක ඇති වෙන්නේ? දැන් මේක නම් ඉතින් උඟ දෙනේ ගිරව වගේ කටපාඩම් කළම් වගේ මතක තියෙනවා. අවිද්‍යාව නිසා සංස්කාරය, සංස්කාරයෙන් විඥානය, විඥානය නිසා නාම රූපය, ඔන්න රූපයන්ගේ ඇතිවීම කියන එක ප්‍රත්‍ය වශයෙන් අපි උතන අහලා තියෙනවා, දැක්ලා තියෙනවා, කල්පනා කළා. පටිච්ච සමුප්පාදේ. ඊළඟට මේ තෘෂ්ණාව සමුදයෙන් අපි මේ රූපය ඇති වෙනවා. අපි දන්නවා තණ්හාව නිසා අපේ වේදනාවක් නිසා තණ්හාවක් ඇති වෙලා උපාදානයක් ඇති වෙනවා. උපාදානෙන් භවය වෙනවා. භවය නිසා ජාතිය. ඉතින් ජාතියදී මේ රූපය පහළ වෙනවා. එතකොට තණ්හා සමුදයෙන් රූපය අපි මේ ආකාරයට දකිනවා. ඊළඟට මේ කර්මය, කර්මයන් නිසා අපිට මේ රූපය පහළ වීම තියෙනවා. දැන් අපි දන්නවා කම්ම භව, උප්පාප්ති භව කියලා ඒ වගේ භව දෙකක් ගැන කතා කරනවා. එතකොට මේ කර්ම භවයන් නිසා අපේ මේ රූපය කියන එක අපේ ඇතිවීම තියෙනවා. එතකොට ඒක කර්මීය වශයෙන් බලන්න පුළුවන්. ඉතින් මේක සමහර වෙලට මතක් වෙනවා ඇති මේ අර කම්මං කෙත්තං විඥානං වීදං තණ්හා සිනීහෝ කියලා කියනවා. මේ කර්මයේ කෙතක්, ඒ කෙත උඩ තමයි මේ විඥානේ නැමැති බීජය පහළ වෙන්නේ. ඉතින් එම් පහළ වීමෙන් තමයි මේ අපේ මේ සිද්ධවීම සිදුවෙන්නේ. එතකොට මේක එකක්. අනිත් එක තමයි මේ ආහාර සමුදයෙන්, හතරවෙනි එක තමයි ආහාර සමුදයෙන් මේ රූපයගේ ඉපදීම සිද්ධ වෙනවා. ඉතින් මේක නම් අපි දීර්ඝ වශයෙන් අපි බලලා තිනවා මේ කබලිකාර ආහාරය නිසා. ඉතින් මේම ඇති වෙන தත්ය අපි දිගින් දිගටම බැලුවා. ඒක නිසා නැවතත් මතක් කරන්න අවශ්‍ය නැති වේවි. එතකොට මේ ආහාර හේතු කොටගෙන අපිට මේ ප්‍රත්‍ය වශයෙන් මේ රූපස්කන්ධය දකින්න. මේකටත් අමතරව මේ අපි පස්වෙනිවට දකිනවා ඒක නම් මේ හුඟ දෙනෙක් බොහොම පහසුවෙන් දකිනවා මේ අපි ඉපදෙනකොට මේ මනුස්ස ළමයෙක් ඉපදෙනකොට අපි ඔන්න උත්පාද ලක්ෂණය වශයෙන් අපි රූපස්කන්ධයගේ ඉපදීම දකිනවා. මෙන්න ඉපදුනා බබා ඉපදුනා කියලා කියන්නේ අපි මේ විදිහට මේක දකිනකොට අපි ඒ ඉපදීම දකිනවා. එතකොට පස් ආකාරයකට මේක අපි දකිනවා. ඊළඟට වය කියලා කියන්නේ මේ නැතිවීම. ඒකත් අපි පස් ආකාරයකට දකිනවා. අවිද්‍යාව නිරෝධ වෙනවා නම් රූපේ නිරෝධ වෙනවා. එතකොට මේ ප්‍රත්‍යාගයේ නිරුද්ධභාවය නිසා රූපස්කන්ධයන්ගේ නැතිවීම කියන එක අපි දකිනවා. තෘෂ්ණාව නිරෝධ වීම රූපේ නිරෝධ වීම අපි දකිනවා. කර්මය නිරෝධ වෙනවා නම් රූපේ නිරෝධ වීමත් දකිනවා. ආහාර නිරෝධ වෙනවා නම් රූපේ නිරෝධ වෙනවායි කියලා ප්‍රත්‍ය වශයෙන් ඒක දකින්න ඕනේ. ඊළඟට ඉතින් අපි දන්නවා මේ කෙනෙක් මැරිලා යනකොට ඉතින් අන්න රූපය නැති වෙලා යනවා. ඉතින් එතකොට ඒ නැතිවීම ඒ ආකාරයට ඒක නම් බොහොම පහදිලිව පේනවා. ඒක දකිනවා. එතකොට මේ ආකාරයට පස් ආකාරයකට අපි මේ දකින්න පටන් ගන්නවා මේ රූපේ ඇතිවීමයි රූපේ නැතිවීමයි. එතකොට මෙතන පහ පහ ගානේ ගත්තොත් දැන් අපි රූපය සම්බන්ධයෙන් නම් අපි 10ක්. ඒ කියන්නේ පහක් ඇතිවීම සම්බන්ධයෙන් දකිනවා පහක් නැතිවීම සම්බන්ධයෙන් දකිනවා. වේදනාව සම්බන්ධයෙන් උත් අපි ඇතිවීම දකිනවා උදය දක්නි කොහොමද අවිද්‍යා සමුදයෙන් අපි වේදනාව ඇති වෙනවා කියන එක දැනගන්න. තණ්හාව හේතු කොටගෙන වේදනාව ඇති වෙනවායි කියන එක දැනගන්න. කර්මය හේතු කොටගෙන වේදනාව ඇති වෙනවායි කියලා දැනගන්නවා. ස්පර්ශය හේතු කොටගෙන වේදනාව ඇති වෙනවායි කියලා දැනගන්නවා. ඊළඟට මේ උත්පාදේ තමන්ට වේදනාවක් ඇති වෙලා තිනකොට අපි දැනගන්නවා මේ මට වේදනාවක් ඇති වෙලා තියෙනවායි කියලා. මේ ආකාරයට දැනගන්නවා. ඉතින් මේක නැතිවීම කියන එකත් ඒ විදිහටම බලන්න පුළුවන්. ඒකින් එකට අවිද්‍යාව නැතිවීමෙන් නිරෝධයෙන් මේ අපිට වේදනාව නිරෝධ වෙනවායි, තණ්හා නිරෝධයෙන් වේදනාව නිරෝධ වෙනවායි, කර්ම නිරෝධ වුණොත් වේදනාව නිරෝධ වෙනවායි, ස්පර්ශ නිරෝධ වුණොත් වේදනාව නිරෝධ වෙනවායි. ඊළඟට මේ සම්පූර්ණයෙන් ඒ වේදනාව විපරිණාම ලක්ෂණ භාවයේ තියෙනවා ඒක නැති වෙනවා යන එකින් ඒක වේදනාව නැතිවීමෙන් අපි ඒක නැති වෙනවායි කියන එක දකිනවා. එතකොට සංඥා සංස්කාර විඥාන වලටත් මේ විදිහටම අපිට බලන්නට පුළුවන්. එතකොට මෙතන කරුණු 50ක් වෙනවා. එකකට සමුදය ගත්තාම 5 ගන්න පස්වර 5 25යි. ඊළඟට නැතිවීම වය වශයෙන් බැලුවොත් එතන 25යි කරුණු 50ක් වෙනවා. එතකොට දැන් මේ විදිහට තමයි අපි බලන්නට ඕනි මේ 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 දේ. ඉතින් හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට බොහෝ විශාල උදව්වක් කරා මේ ඔක්කොම එකහො කළා එක සූත්‍රයකින් අපිට ලස්සනට පෙන්නවා. මේ ඒක තමයි අර සමාධි භාවනා සූත්‍රය. සමාධි භාවනා සූත්‍රයේදී බුදුහාමුදුරුව පෙන්නවා මේක මේ ඇති වෙන්නේ කොහොමද? අපි රූපේ සතුට සොයලා ප්‍රකාශ කරලා පිළි අරගෙන තබාගෙන ඉඳීම නිසා මේ රූපේ සතුට ලැබෙනවා. ඒ රූපේ සතුට තමයි අපිට උපාදානීය වෙන්නේ. රූපේ සතුට තණ්හාව ඇති වෙලා උපාදානීය වෙනවා. උපාදානීය නිසා භවය ඇති වෙනවා. භවය නිසා ජාති, ජාතියත් එක්ක මේ රූපස්කන්ධේ පහළ වෙනවා. ඔය විදිහට වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංස්කාරස්කන්ධේ, විඥානස්කන්ධේ කියන පහම පහළ වෙනවා කියන එක බුදුහාමුදුරුවෝ අස්සන්ට පැහැදිලි කරලා දුන්නා. එතකොට ඊළඟට බුදුහාමුදුරුව අස්තංගමයට පැහැදිලි කරලා දුන්නා අපි රූපයේ සතුට සොයන්නේ නැහැ, ප්‍රකාශ කරන්නේ නැහැ, පිළි අරගෙන තබාගෙන ඉන්නේ නැත්නම් මේක මේ විදිහට සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවායි කියන එක පැහැදිලි කරලා දුන්නා. එතකොට මේ කරුණුවලින් අපි වෙනස් කරලා බලපු කොටස් කොටස් දේවල් මේ සියල්ලම බුදුහාමුදුරුව අරකට එක්රස් කළා ඒ සමාධි භාවනා සූත්‍රය තුළ පෙන්වනවා. දැන් අපි මේ බැලුවේ මෙච්චර වෙලා එක දෙයක්. ඒ කියන්නේ මේ අනිච්ච සංඥාව කියන එකයි අපි මේ බැලුවේ. ඊළඟට මේකේ තියෙනවා සබ්බ සංඛාරේසු අනිච්චානුපස්සී කියලා. සබ්බ සංඛාරේසු අනිච්ච සංඥාවත් ඒකත් ගිරමානන්ද සූත්‍රයෙන් පෙන්නවා බුදුහාමුදුරුව. ඉදානන්ද බික්කු සබ්බ සංඛාරේ අට්ඨීයති හරායති දිවුච්චති කියලා. අට්ඨීයති කියලා කියන්නේ පීඩාවටපත් වෙනවා. හරායති කියලා කියන්නේ ලැජ්ජාවටපත් වෙනවා. දිවුච්චති කියන්නේ පිළිකුල් කරනවා. දැන් බලන්න මේ අපි මේ සංස්කාරයන්ගෙන් අපි මේ හදාගෙන තියෙන මේ රූපස්කන්ධය. මේ රූපස්කන්ධය නිසා අපි පීඩාවටපත් වෙන්නේ නැද්ද? අපි සීතලෙන් පීඩාවටපත් වෙනවා. උෂ්ණයෙන් පීඩාවටපත් වෙනවා. බඩගින්නෙන් පීඩාවටපත් වෙනවා. ඉතින් මේ මොකද්ද හදාගෙන තියෙන්නේ මේ තරම් කරදරකාරී වූ දුක්ඛස්කන්ධයක අපි මේ හදාගෙන තියෙන මේ රූපය ගැන අපි පීඩාවටපත් වෙන්නේ නැද්ද? මේක ලෙඩ වෙලා බේත් කරලා නිදි කරවලා කෙරවලක් නැතුව අපි පීඩාවටපත් වෙලා තියෙනවා. ඉතින් මේක දිගින් දිගටම අර දුක්ඛ සත්‍යය අනුව කෙනෙකුට බලන්නට පුළුවන් මේ පීඩා තත්ත්වය. ඊළඟට මේක ගැන ලැජ්ජාවටපත් වෙනවා. මේ සංස්කාරයන් අපි මේ විදිහට මේ අයියෝ මේක කරා නේද? මේක හදාගත්ත නේද? බලන්න මේ රූපය ගත්තොත් මේ වගේ ජරා වූ රූපයක් අපි හදාගත්ත නේද? අර පෙලක්කයි එක එක දේවල් හදලා ඒක කැඩුනහම මේ ඒ පුද්ගලයා ඒකට මේ දුකටපත් වෙන්නේ. දැන් ඉංජිනේරුවෙක් වුණත් ඉතින් ගෙයක් හදලා ඉවරලා මොකක් හරි එකක් බිල්ඩින් එකක් හදලා ඔක කඩාගෙන ගියොත් ඉතින් මේ පුද්ගලයාට හරියම ලැජ්ජාවක් මේක මේ හදපු දේ කැඩුනයි කියලා. ඒව බැලුවාම හරි පොඩි දේවල්. මේ අපි හදාගෙන තියෙන මහා ලොකු රූපස්කන්ධය. අනේ මේක දිරලා යනවා, කැඩිලා යනවා. අන්න ඒක තමයි මේ ලැජ්ජාවටපත් වෙන්නේ මේකේ తত্ত্বය දීපු හරායති. ඊළඟට පිළිකුල් කරනවා අපි. මේ හදාගත්ත දේ මොකද්ද කියලා අපි පිළිකුල් කරනවා. මේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥානයන්ගෙන් ගත්තාම මේ සම්පූර්ණ දේ සම්බන්ධයෙන් පිළිකුල් කරනවා. සාමාන්‍යයෙන් මිනිස්සුන් පිළිකුල් කරන දේවල් තියෙනවා. අපි බැලුවොත් උදාහරණයක් වශයෙන් මේ මිනිසුන් ගේ දෙන පිළිකුල් කරනවා මේ අසුචි කියන දේවල්. මුත්‍රාවාග දේවල් ඒවා පිළිකුල් කරනවා. එතකොට මේ අසුචි කියන්නේ මොනවද? මේ හීන වූ රූපයන්. ඒ කියන්නේ සත්‍යයන් විසින් අවමන් කරන ලාමක වශයෙන් සලකන රූපයන්. ඒ වගේ දේවල් වලට අපි පිළිකුල් කරනවා, අපි පුරුදු වෙලා තියෙනවා. මේ හීන වේව විතරක් නෙමෙයි ප්‍රනීත රූපත් අපි පිළිකුල් කරන්නටම ඕනේ. හීන ප්‍රනීත මතක ඇති මේ ස්කන්ධය අපි එකලස ආකාරයකට බලනවා. අතීත වූද, වර්තමාන වූද, අනාගත වූද, සියුම් වූ ආදී වශයෙන් අපි බලනවා. මේක හීන ප්‍රනීතං වා යන්දුරේ සන්තිකේවා කියලා දිගින් දිගටම එකලස ආකාරයකට බලනවා මේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන සම්බන්ධයෙන්. ඉතින් මේ ඔක්කොම දේවල් හීන රූප ඒ ආදී වශයෙන් අපි බලලා ප්‍රනීත රූප ඒ හැම දෙම අපි වෙන අයින් කරන්න පටන් ගන්නවා, පිළිකුල් කරන්න පටන් ගන්නවා. මේකේ මේ தත්ත්වය තේරුම් අරගෙන අපි මොකද අපි කොච්චර දේවල් හැදුවත් කොයි එක හැදුවත් කැඩිලා යනවා, බිඳිලා යනවා. හදන්න පුළුවන් ඉහළම වූ භවය හදන්න පුළුවන් ඉහළම වූ භවය, ඒ කියන්නේ නිම සංඥා නාසඤ්ඤායතනිය, ඒකත් කැඩිලා බිඳලා යනවා. 84,000 ions වාගේ කාලයක් ජීවත් වෙනවා, ඊට පස්සේ කැඩිලා බිඳලා යනවා. ඉතින් එහෙමනම් මේ හැම සංස්කාරයක් ගැනම මේ විදිහට පීඩාවටපත් වෙලා ලැජ්ජාවටපත් වෙනවා, පිරුකුල් බවටපත් කරනවා. මම මේ ටිකක් කෙටියෙන් මේක කියන්නේ මොකද බොහොම දිගයි. ඉතින් ඊට පස්සේ මේකේ මේ අනිච්ච පටිසංවේදී තමයි මේ 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 විඥානේ මේ විදියට මේ සම්බන්ධයෙන් පවත්වගෙන කෙනෙක් ඉන්නවා. මං හිතන්නේ අපේ මේ සාකච්ඡාවට මේක ආරම්භය මේ ඇති කියලා. මොකද මේක මේ විශාල කාලයක් යනවා. මේක තනීතර භාවනාවක්, දිගින් දිගටම කෙනෙක් කරගෙන යා යුතු දෙයක් මේ භාවනාව. ඉතින් මේ අනිච්ච වැඩිවීමෙන් නම් කෙනෙකුට ඇති වෙන්නේ මේ සම්පූර්ණයෙන්ම ශ්‍රද්ධාව. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්ව දේත් එක්ක තමන් එකතු වෙනවා. හරියටම මේක දැනගෙන අනේ ඇත්ත නේනම් මේ බුදුහාමුදුරුවෝ කිව්ව මේ දේ හරියටම හරියි කියලා. අපි දුක්ඛය මෙනෙහි කළොතින් අපිට ඇති වෙන්නේ සමාධිය. අනිත්‍ය මෙනෙහි කළොතින් අපිට ඇති වෙනවා මේ සංස්කාරයන්ගේ මේ ක්ෂය වීම වශයෙන් වටහාගෙන සංස්කාරයන්. මේකෙදි මේ ශ්‍රද්ධාව ඉහළට ඇවිල්ලා ශ්‍රද්ධාවෙන් තමයි මේ බුද්ධලයා මේ මාර්ගඵල ලැබීම කරන්නේ. ඉතින් මම හිතන්නේ මේ සාකච්ඡාවට මේ ප්‍රමාණවත් කියලා.
හොඳයි, අපි මේ මෙතන පෙරදී අපිට කියලා දීපු කොටස සම්බන්ධයෙන් අපි බලමු. දැන් ගැටලුවක් පැහැදිලි කරගෙන මම කරගන්න තියෙනවා නම් මම හිතන්නේ මේ අවස්ථාව ඕන කෙනෙකුට පුළුවන් තමයි තියෙනවා නම් යම් සිදුවයක් සාකච්ඡා කරන්න උපයෝග කරන්න.
සාක්ෂියට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මහත්මයාණෙනි, දැන් අර කලින් අපි ආර්ය අෂ්ටාංග මාර්ග භාවනාවේදී දුක දකින්නකොට බලන එක කරුණාවක් ගැන අපි දිගට කතා කළා. ඒ තමයි දැන් මේ උපාදේ කියනකොට තේ සන්තේ සංසත්තානං සම්මිතං සත්තනිකාය ජාති සංජාති උක්කන්ත අභිනිබ්බාති කන්දානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ. ඔය ආයතන පටිලාභය ගැන කතා කළා. ඒත් ඒක මං මා කැම්පි මේ අනිත්‍ය ලක්ෂණයකටත් ඒකට ඇතුල් කරලා ඒකට වෙන කරගෙන දකින්න උදේ උපාද වයවාසේ. එතකොට රූප සමුදය දැන් පහක් කියවන අවිද්‍යා සමුදය, රූප සමුදය, තණ්හා සමුදය, රූප සමුදය, කම්ම සමුදය. එතකොට මා දකින්න ඕනි දැම්ම කම්ම සමුදය, රූප සමුදය කියන කෙද එතෙන්දී මේ මා දෙකේ මා අව අනුපස්සනා කළ යුතුයි. මා කියන ප්‍රශ්නේ මා හිතනවා පැහැදිලියි කියලා. මා යලි කියන්නම් දැන් අර දුක්ඛ ගැන තේරුම් ගන්නකොට දැන් මේ ඉන්ද්‍රිය නැත්තම් ආයතනනම් ප්‍රතිලාභෝ කියන එකත් දුකක්. ඒ දුක ගැන තවදුරටත් උදේවාය බදකින්ද නම් කල්පං අනුපස්සනා කරන්න නම් කම්ම සමුදය රූප සමුදය කියන එකට මා වැඩි අවධානය යොමු කරොත් හොඳද? අනිත් ඒවත් වගේ තේරුම් ගන්න.
ඔව්, එතෙන්දී පහම අපි දකින්න ඕනි. මොන ආකාරයෙන් ගියත් මේ පහම සම්පූර්ණයෙන් දකින්නට ඕනි. ඒ කියන්නේ අපි අර ඉපදිනවා කියන එකත් දකින්න ඕනි. අර පස්වෙනියට කිව්වා ඉපදිනවායි කියන එකත් දකින්න ඕනි. ඒක නම් අපි හුඟ දෙනෙක් දැකලා පිළි අරගෙන තියෙන්නේ. එතකොට මේක අර සමාධි භාවනා සූත්‍රයට අනුවම මේක සම්පූර්ණයෙන්ම දකින්න ඕනි. අවිද්‍යාව හේතු කොටගෙන වෙනවයි, තණ්හාව හේතු කොටගෙන වෙනවයි, කර්මය හේතු කොටගෙන වෙනවයි. ඒ කියන්නේ සම්පූර්ණ නිර්වාණය ලබන්න මේ පහම දැනගන්නට ඕන වෙනවා. එතකොට දැන් අපි හුඟ දෙනෙකුට මේ අපි හිතමු දුක්ඛ සත්‍ය අනුව මෙනෙහි කරන කෙනෙකුට මේ මෙතෙන්දි කිහිපයක් වෙනවා. අවිද්‍යාව සම්බන්ධයෙන් වෙන දේ සාමාන්‍යයෙන් තවම තේරෙන්නේ නැති වෙනවා. නමුත් තණ්හාව සම්බන්ධයෙන් මේ ඇති වෙන දේ අපි රූපේ සතුට සොයලා ප්‍රකාශ කරලා පිළි අරගෙන තබා ගැනීම නිසා මෙතන මේ අපිට රූපේ සතුට ලැබෙනවයි කියන එක අපි එතන දකිනවා. ඉතින් මේක නිසා අපිට මේ ඇතිවෙන වේදනාවන්ට අපි ඇලිලා තණ්හාව වෙලා මේක නිසා භවයේ ඇති වෙනවා, කම්ම භවයන් ඇති වෙනවා. මේ භවයේ මේක ඇති වෙනවයි කියන එක දැනගන්නවා. මේ භවය නිසා ජාතිය ඇති වෙනවයි කියන එක දැනගන්නවා. ඉතින් මෙතෙන්දි පැහැදිලිව පේනවා මේ තණ්හාවයි කර්මයයි කියන දෙක සම්බන්ධයෙන් දෙකම හොඳට ඒ සමාධි භාවනා සූත්‍රයේ හොඳට උළුප්පලා පේන දෙයක් තමයි මේ දෙක නිසා මේක වෙනවයි කියන එක. ඉතින් නම් වෙන වෙන පැතිවලින් මේ දැන් පෙලක් අයව භාවනා කරගෙන යනකොට කල්පනා කරනවා මේ තණ්හාවෙන් විතරක් නෙමෙයිනි මට මේ බලන්නකො මම මේ අවිද්‍යාව නිසාත් මම මේ සංස්කාරයන් කරනවා. අවිද්‍යාව නිසා මට මේ දේ ඇති වෙනවායි. ඒකත් හරි. හැබැයි ඒ අවිද්‍යාව ඇති වුනේ අර තණ්හාව නිසා. අර තණ්හාවෙන් කියන දේ දකින්නකොට මේ ඔක්කොම දකිනවා. ඒක නිසා තමයි චතුරාර්ය සත්‍යයේ මේ දෙවිනි සත්‍යය දුක්ඛ සමුදය තථාගතයන් වහන්සේ දේශනා කරනවා තණ්හාව නිසායි මේක ඇති වෙන්නේ කියලා. තණ්හාවෙන් දකිනවා කියන එක දකිනවා නම් මේ අනිත් දේවල් ඔක්කොමත් දකින්න පටන් ගන්නවා. මොකද ඒක තණ්හාව නිසා තමයි දැන් මතක ඇති. අපි අර ආහාර හතරක් ගැන කතා කළා. මුලින්ම ඇති වෙන්නේ කබලිකාර ආහාරය නිසා අපිට රාගයන්ගෙන් අපි රාග සල්ලේ ඇති වෙනවා. මේක ඇති වෙලා අපි අර දෙවිනියට පටන් ගන්න ස්පර්ශයෙන් ඇති වෙන මනසෙන් මේක ගෙනියනවා. අර අපි භවයට දක්වා මේක ගෙනියනවා. මේක ගෙනිහිල්ලා ඊනකට තුන්වෙනි පාර දිගේත් යනවා. අපි මේ මනෝ සංචේතනාව නිසා මේක දැන් මමේ මගේ කියලා අරගන්න දැන් තුන්වෙනි පාරටත් ඇවිල්ලා තුනේ පාර ගිය පුද්ගලයා අර එකේ දෙකේ ආයෙත් යනවා. මෙහෙමත් ගිහිල්ලා මේ තුනම ගිය නිසා තමයි මේ හතරවෙනි පාරට ගියේ අපි. මොකද මේ සංස්කාරයන් ඇති වෙලා ඒ සංස්කාරයෙන් අනිත්‍ය උදේ නිත්‍යයි කියලා සංඥාවන් ඇති වෙලා මෙන්න මේ අවිද්‍යාවෙන් අපි මෝහය ඇති වෙලා ගමන් කිරීමක් කරනවා. එතකොට මේක සම්පූර්ණයෙන් වැටෙනකොට ඔය ඔක්කොම වැටෙනවා. සමාධි භාවනා සූත්‍රය හැටියට යනකොට අර වටහා ගත යුතුම දේ තණ්හාවෙන් මේක මේ සිද්ධ වෙනවයි කියන එක මේ කර්මය අනුව ඒ දෙකම හොඳට පැහැදිලි වෙනවා. මං හිතන්නේ පිළිතුරු පැහැදිලි ඇති කියලා.
ඔහොම පින් මං ආයෙත් බාධා කරන්න අනිත් අයගෙන සමාවෙන්න මං මේක හිතාගන්න ඒක අහන්නට කියලා මේ මං වේදපුර කාර්ය ගන්න ආයේ මේක අන්තිම ප්‍රශ්න වෙන්නත් පුළුවන්. දැන් කම්ම සංදය රූප සංදය කියන එකට මා අවධානය යොමු කරන්නේ කොහොමද? අර අර මේ මගේ අර මා කිවි අර මේ කන්දානම් පටිලාභෝ ආයතනානම් කන්ද ආයතනානම් පටිලාභෝ කියන එක ගැන අනුපස්සනා කරද්දී මේක මට අවශ්‍යමයි කියලා හිතෙන නිසා අහන්නේ කම්ම සංදය රූප සංදය කියන එක ඔබතුමාගේ වචන වලින් මේ මගේ මොළයට වචන ටිකක් ගන්න උදව් දුන්නොත් බොහොම පිං.
මෙතෙන්දි වෙන්නේ මේ කාරියෙත්ම ටිකක් ගැඹුරුයි මේ මෙතන මේ මේ සාකච්ඡාවේ කොටස. මේ මේ විදිහට සමාධි භාවනා සූත්‍රය මේ විදිහට බලාගෙන යන පුද්ගලයාට මේ පේනවා තමන් මේව රැස් කරනවායි කියලා. ඒ කියන්නේ තණ්හාව නිසා අපි උදාහරණයක් ගමු, කෙටි උදාහරණයක්. අපි මේ කෙනෙකුට තියෙනවා බැංකුවක්. බැංකුව තියෙනකොට මේ පුද්ගලයා මේ බැංකුවට සල්ලි දානවනේ. සල්ලි ටික 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 දානවා, එකතු කරගන්නවා. ඒ වගේ මේ අපි ඇහැ රූපයන් දකිනකොට, අර රූපයන්ගෙන් සතුටුසෝ වෙලා ඇහැ රූපයන් දකිනකොට මෙතෙන්දි මේ පුද්ගලයා මේ ඒ දේවල් එකතු කරගන්නට පටන් ගන්නවා. ඒ කියන්නේ ඇහෙන් ලස්සන රූපයක් දැකලා මේකට ඔන්න අපි ඒකත් එක්ක සංයුක්ත වෙලා භාවිතා කරනවා. මතක ඇති අර මම කලිනුත් කිව්වා මේ අපේ චේතනාව කියන්නේ මොකද්ද? මේ ඉතිපි කාමේහි සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥං අයං චේතනා කියලා කියනවා. මේ කාමයන් සම්බන්ධයෙන් අපි ඒකත් එක්ක සංයුක්ත වෙලා වාසය කරනවා. අර ඒ කියන්නේ අපි තුම ආහාරයක් නම් ඒ ආහාරයක් වාගේ දේවල් අපි ඒකත් එක්ක සංයුක්ත වෙනවා. ඒක අපි කැමති පාවිච්චි කරන්නේ. ඊළඟට භාවිතෝ, මම මේක කනවා. ඊළඟට අජෝසන්නා, ඒක මම අල්ලගෙන ඉන්නවා. ආයෙත් මේක හොඳයි. ඊළඟ සුමානටත් කන්න, හෙටත් කන්න අපි මේක අල්ලගෙන ඉන්නවා. මේක තමයි මේ අපේ චේතනාව කියන්නේ. මේ චේතනා බික්කවේ කම්මං අදාමි, මේක අනුව තමයි කර්මය සිද්ධ වෙන්නේ. ඉතින් අර පේන රූපයන් සම්බන්ධයෙන් ගත්තාම ඒකේ අපි මේ මේ ඒකේ දන්නේ නැති හින්දා අජානං අපස්සං කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මේක නොදන්නා බව නිසා මේකත් එක්ක අපි මේ සංයුක්ත වෙලා මේ විදිහට අපි අභිනන්දනය කරලා මේක අල්ලගෙන ඉන්නවා. මේක නිසා අපි අර බැංකුවට සල්ලි එක්කව කරනවා වගේ අර රූපයක් දැක්කහම ඔන්න අපි මේ කර්මයන් අපි රැස් කරන්න ගන්නවා. එකින් එක රැස් කරනවා. මෙහෙම රැස් කිරීම නිසා මේ අපේ භවය හැදෙනවා. භවය හේතු කොටගෙනයි අපි මේ ජාතිය ඇති වුණේ. එතකොට මෙතෙන්දි මේ භවය හේතු, භවයට හේතුව තමයි මේ අපේ මේ කර්මය. එතකොට අපි දකින්නේ අපි ආයතනානම් පටිලාභෝ කියනකොට මේ ආයතනයන් මට පහළ වුණේ අර ජාතිය නිසා. ජාතිය ඇති වුණේ භවය නිසා. මේ භවය කොහොමද ඇති වුණේ? මේ විදිහට කර්මයන්ගෙන් රැස් කිරීමෙන් කියන එක තමයි කල්පනා කරන්න ඕනේ. එතකොට ඒක ආපස්සටයි මෙතන මේ විදිහට එන්නේ.
මට ප්‍රශ්නයක් තියෙනවා. මේ සම්පද මහත්මයා, දැන් දුක්ඛ සත්‍ය මෙනෙහි කරනකොට නෑ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ සත්‍ය තුන මෙනෙහි කරනකොට අනිත්‍යම නැති රීමේදී ඇතිවෙනවායි කියලා කිව්වේ අන්නේ ඒ තුන පැහැදිලි කරලා දෙන්න.
දැන් අනිත්‍ය මෙනෙහි කිරීමෙන් Tamanට ඇති වෙන දේ මම කිව්වේ අනිත්‍ය මෙනෙහි කළොත් කෙනෙකුට ඇති වෙන්නේ ශ්‍රද්ධාව. මොකද මේක දකින්න ගත්තාම මේක දකිනවා මේ හේතුඵල ධර්මයක් වශයෙන්. මේ දේ සමුදයක් තියෙනවා මේ විදිහට. කියන්නේ උද්‍යබ්බේ ඥානෙ තමයි මෙතෙන්දී ඇති වෙන්නේ. මෙතෙන්දී දැනගන්නවා මේවා හේතු කරගෙන මේකේ ඉපදීමක් ඇතිවීමක් තියෙනවායි කියලා. මේක නැතිවීම මේ ආකාරයේ කියන එක දැනගන්නවා. මේක දැනගත්තාම තමන්ට පුදුම හිතෙනවා. මේ බුදුහාමුදුරුවෝ පුදුමාකාර පුද්ගලයෙක්, මේ ආශ්චර්ය අද්භූත පුද්ගලයෙක් කියන එක පේන්න ගන්නවා. මේ වගේ දෙයක් අපි මේ බලන්න, අපි මෙච්චර ධර්ම සාකච්ඡා කරනවා. මේ කොහොමද අපි සාකච්ඡා කරන්නේ? මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු යම් ධර්ම කොටසක් අරගෙන අපි කල්පනා කරන්නට ගන්නවා. මේ කතා කරනවා අපි නැවත නැවතත් පුන පුනා අපි ඒක ඇද ඇද බලනවා. ඉතින් බලන්න තථාගතයන් වහන්සේ මේක හොයාගත්ත කිව්වහම පොඩි දෙයක් නෙමෙයි නේද? මේ වගේ දෙයක් මේ අපි මෙච්චර මහන්සිලා සාකච්ඡා කරලා ඒ තීරුම් ගන්න අමාරු වෙන දේ තථාගතයන් වහන්සේ කිසිම කෙනෙක් නැතුව තනියම තමන්ම තීරුම් ගත්තා. අර තමන් දැක්කොත් එහෙම මේ භාවනා කරනකොට යම්මාකාරයකට මෙන්න මේක මේ පුදුමයිනේ, මෙන්න මේ දේ මේක මෙහෙම තමයි කියලා තීරුම් ගත්තොත් අන්න බුදුහාමුදුරුවන් ගැන කල්පනා වෙනවා, බුදුන්ව දකින්න ගන්නවා. මේ විදිහට මේ ශ්‍රද්ධාව මේ විදිහට ඇති වෙනවා. පුදුම වැඩක් නෙමෙයි පෙන්නලා දීලා තියෙන්නේ කියන එක. එතකොට මේ අනිත්‍ය මෙනෙහි කිරීමෙන් මේ ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒ ශ්‍රද්ධාව ඇතිවීමෙන් තමයි මේ පුද්ගලයා මේ උපාදානයන් ඇත්තෙම කියනවා නම් උපාදාන තුනකින් මිදෙනවා. එකක් තමයි දිට්ඨි උපාදානිය මිදෙනවා, සීලප්පත පරාමාස උපාදානිය මිදෙනවා, අත්වාද උපාදානිය මිදෙනවා අනිච්ඡානුපස්සනාව කිරීමෙන්. එතකොට කාම උපාදානිය මිදෙන්නේ නැහැ. දුක් මේ දුක්ඛානුපස්සනාව කරනවා නම් තමයි ඒක කාම උපාදානිය මිදෙන්නේ මේ විදිහට. ඉතින් මේ දේ තමයි මම හිතන්නේ අහන්නේ මේ දේ වෙන්න ඕනේ. මේක තමයි පිළිතුර. දුක්ඛානුපස්සනාව වඩනවා නම් අපි මිදෙනවයි කියලා කියන්නේ කාම උපාදානයි. එතකොට මේ එක උපාදානයකින් මිදීම මේක තියෙනවා. හැබැයි මේ දුක්ඛානුපස්සනාව බොහෝම වැදගත්, විශාල හේතුවක් තියෙනවා. දුක්ඛානුපස්සනාව වැඩුවහම කෙනෙකුට ඇතිවෙන්නේ සමාධිය. ඒ කියන්නේ සම්මා දිට්ඨියෙන් ඕම විදිහට ගිහිල්ලා සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා වාචාවෙන් සම්මා කම්මන්තේ, සම්මා කම්මන්තෙන් සම්මා ආජීවේ, සම්මා ආජීවයෙන් සම්මා වායාමයේ, සම්මා වායාමයෙන් සම්මා සතිය, සම්මා සතියෙන් සම්මා සමාධිය. මේ විදිහට අනුපිළිවෙලටයි මේක ගමන් කිරීම සිද්ධ වෙන්නේ. මේ සම්මා සමාධිය බලන්න, මේ දුක්ඛය බලන්න කෙනෙකුට ඇති වෙන්නේ සමාධිය. ඒ සමාධිය ඇතිවීම හේතු කොටගෙන තමයි මෙයාගේ ආශ්‍රවයන් පහ කළා, මේ කාම උපාදානයන් කියන ඒවා ඇති මේ පහ කිරීම කියන එක සිද්ධ කරන්නේ. එතකොට දැන් මේ අනාත්මය වශයෙන් අපි කරනවා නම් එතෙන්දිත් අපට මේ උපාදානයන් තුනකින් මිදෙනවා. දිට්ඨි උපාදානියෙන් මිදෙනවා, සීලපතු උපාදානියෙන් මිදෙනවා, අත්වාද උපාදානියෙන් මිදෙනවා. මේ විදියට අනත්තානුපස්සනාවේදී මේ තුනකින් මිදීම කියන එක සිද්ධ වෙනවා. මෙතෙන්දි වැඩි වෙනවා, මේ කියන්නේ දැන් අපි කිව්වා අනිත්‍ය වෙනේ කරනකොට ශ්‍රද්ධාව තමයි ඉන්ද්‍රිය වශයෙන් බලවත් වෙන්නේ කියලා. ශ්‍රද්ධාවෙන් තමයි විමුක්ති වෙන්නේ. දුක්ඛ වශයෙන් මෙනෙහි කරනකොට සමාධි ඉන්ද්‍රිය බලවත් වෙනවා. සමාධි ඉන්ද්‍රිය බලවත් වෙලා ඒ පුද්ගලයා ඒකෙන් මිදෙනවා. අනාත්ම වශයෙන් මෙනෙහි කරනකොට ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් වෙනවා. ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් වෙලා ඒ දෘෂ්ටි ප්‍රාප්ත වෙනවායි කියලා කියනවා. ඉතින් මේ විදිහට කියන්න පුළුවන් තව ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ ඉතින් විරාගානුපස්සනාව කරනවා නම් කාමෝපාදානියෙන් මිදෙනවා, නිබ්බිදානුපස්සනාව කරනවා නම් කාමෝපාදානියෙන් මිදෙනවා, පටිනිස්සග්ගානුපස්සේ කරනවා නම් කාමෝපාදාන, දුෂ්ටිපාදාන, සීලපුතුපාදාන, අත්වාද උපාදාන කියන හතරින්ම මිදෙනවා. අන්න බලන්න ඒක ඇත්තම කියනවා නම් අර ආහාර සම්බන්ධයෙන් ගත්තාම අර ඇති වෙන වැරදි පාර තියෙනවනේ. ඒකේ හොඳ පැත්තට යන පාරේ ගත්තාම ඇති වෙන දෙයක් තමයි පටිනිස්සක් ගාණි පස්සේ කියන එක. ඒකෙන් ගත්තාම ওই හතරෙන්ම බෙදෙනවා. ඒ කියන්නේ සියල්ලම අපි අත්හරිනව, දුරින්ම දුරම් කරලා අයින් කරලා දානවා. තත්ත්වයට මං හිතන්නේ ප්‍රමාණවත් වෙයි කියලා ඒ පිළිතුර.
ශ්‍රීමති මාත්මිය ප්‍රශ්නයක් අහන්න නේද?
කියලා
නමුත් ඒක මම හිතන්නේ සීමාවක් එකක් ලිමිට් එකක් ඇති නේද? ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම නැති කිවක් සිදු වෙන්න අපිට නම් අමාරු නේද? දිට්ඨිපාදණ කියන එක ගැන කොහොමද මට මේ අවස්ථාව සම්කල්පය දින මොකද මේ දිට්ඨිපාදණ කියන පස්සේ විවිධ දිට්ඨි වල අපි ඉන්නවා අපි දැන් නමවලු ධර්මයේ දිට්ඨියක් කරගෙන ඉන්නවා සමහර අය. එහෙම නැත්නම් එදා මේ අපත් ප්‍රකාශ මේ එහෙම නැත්නම් තියෙන මතවාද වල ඉන්නවා කියලා දන්නවා. ඉතින් ඒ වගේම මේ ඒ සම්බන්ධයෙන් මේක මොන මට්ටමක නැතිවීමක්ද මේ අනිත් මෙනෙහි කිරීම තුළින් දුක්ඛ උපාදාන වගේ දේවල් නැති වෙන්නේ සම්පූර්ණයෙන්ම සිද්ධ වෙනවද එහෙම නැත්නම්
මෙතනදී මේ දිට්ඨි උපාදානයෙන් කියුවාම අපි දිට්ඨි 60ක් තියෙනවා. මේ සාක්කේ නම් මේක හුඟක් හොඳට දන්නවා මං හිතන්නේ. මේ එක එක මතක ඇති මේ ওই දීඝනිකායේම සූත්‍රවල මේක හරියට පෙන්නනවා. මේ අපිට සමහරලාට නැති දෘෂ්ටීන් පවා මේ බුදුහාමුදුරුව පෙන්නලා දෙන ওই ඉන්දියාවේ මිනිස්සුන්ට එහෙම තියෙන දෘෂ්ටීන්. ඉතින් ලෝකේ සාස්තතද ලෝකේ අනන්තද මමයි මේ ජීවයයි මේ කයි දෙකම එකද ඕවාගේ වශයෙන් ගිහිල්ලා තින් විශාල වශයෙන් දෘෂ්ටීන් තියෙනවා. ඉතින් මේවට වඩා වැදගත් වූ දෘෂ්ටිය තමයි මේ සක්කාය දිට්ඨිය කියන එක. මේ සක්කාය දිට්ඨිය තමයි මෙතෙන්දි පහ වෙන්නේ. ඒ කියන්නේ මේ අනිත්‍ය මෙනෙහි කරන පුද්ගලයා මේ සංස්කාරයන් ගැන මේ විදිහට දැනගන්නවා. මේ මොන ආකාරයේද මේ සංස්කාරයන් ඇවිල්ලා මේ ෂය වෙනවයි කියන එක වැටහීමක් ඇති වෙනවා. අනිත්‍ය මෙනෙහි කරාම ෂය වශයෙන් සංස්කාරයන් වටහා ගන්න. ඒ කියන්නේ නැති වෙලා යන දෙයක්. එතකොට මේකේ සකස් කිරීම බලන්න අනිත්‍ය කියන කර බලනකොට අපි බැලුවා මේ සමුදයක් තියෙනවා. මෙන්න මේ විදිහටයි මේක ඇති වෙන්නේ. මෙන්න මේ විදිහටයි මේක නැති වෙන්නේ. මොකද්ද ඇති වෙන්නේ? අපි රූපේ සත්‍යට සොයලා ප්‍රකාශ කරලා මේ විදිහට කිරීම නිසායි මේක ඇති වෙන්නේ. දැන් මෙතෙන්දී අර කල්පනා කරනවා එහෙමනම් මෙතන මේ පුද්ගලයෙක් කියන පුද්ගලයෙක් මෙහෙම ආත්මයක් කියන දෙයක් මෙහෙම දෙයක් නෙමෙයි. ඒ කියන්නේ හරියට මෙයා වටහා ගන්න පටන් ගන්නවා මේක හරියට නිකන් අර මැෂින් එකක් වගේ වෙන්ඩින් මැෂින් එකක් ගන්නකෝ. වෙන්ඩින් මැෂින් එකකට ගත්තාම ඔන්න අපි ගිහලා කොයින් එකක් දානවා. කොයින් එකක් දැම්මහම ඔන්න මේ මැෂින් එකේ අර එක ස්ටේට් එකකට ඕක ගමන් කරනවා. ඒක එතෙන්ට ගියාට පස්සේ අර අපි අර චොක්ලට් හරි මොකක් හරි තෝරගන්න ඒකේ බටන් එක ඔබනවා. ඉතින් දැන් අර මැෂින් එක බලන්න එතෙන්දී මැෂින් එක පැත්තෙන් හිතන්න එයා කල්පනා කරන්නේ නැහැ මේ කොයි වෙලාවකවත් අනේ මට කොයින් එකක් ආව මම බොහොම හැපි කියලා නේද? තණ්හාව මුකුත් එතන ඇත්තෙත් නැහැ. ඊළඟට පෙන්නනවා අර මැෂින් එකේ ආපහු අපි අර එකක් තෝරගෙන එකක් ලැබුවාම මැෂින් එක දුක් වෙන්නේත් නැහැ මේ අනේ චොක්ලට් එකක් දෙන්න උනා කියලා. මෙතෙන්දී අර ඒක ස්ටේට් එකක ඉඳන් අනිත් ස්ටේට් එකකට නිකම්ම මේ මැෂින් එක මාරු වෙලා යනවා. මෙන්න මේ වගේ කියලා කෙනෙක් තීරුම් ගන්න පටන් ගන්නවා මේ අපිට සිද්ධ වෙන කාර්යය. ඇහැ තියෙනවා, රූපය තියෙනවා. ඇහැයි රූපයයි ගැටිලා මේ චක්කු විඥානයක් ඇති වෙනවා. චක්කු විඥානය නිසා මේ තුනේ එකතුව තමයි අපි ස්පර්ශය කියලා කියන්නේ. මේ ස්පර්ශය නිසා වේදනාවක් ඇති වෙනවා. වේදනාව නිසා අපිට තණ්හාවක් ඇති වෙනවා. තණ්හාව නිසා උපාදානය, උපාදානය නිසා භවයක්, භවය නිසා මේ ජාතිය. මේ දුක්ඛ ස්කන්ධය මේ විදිහට ඇති වෙනවා කියන එක මේ එකින් එකට බලන්න මේ හැම එකක්ම මේ බුදුහාමුදුරුව පෙන්නුවේ අර මැෂින් එකේ ස්ටේට් එක වෙනස් වෙනවා වගේ මෙන්න මේ කාර්ය නිසා මේ එකින් එකට වෙනස් වෙලා යනවා. අර මැෂින් එකට කොයින් එකක් දැම්මහම මේක වෙන තැනකට යනවා වගේ අර ඇහැයි රූපයයි නිසා අපිට චක්කු විඥානය. චක්කු විඥානය ඇති වුණායින් පස්සේ අපිට මෙතන ස්පර්ශයක් ඇති වෙනවා. ඊළඟට ඒ ස්පර්ශය ඇති වෙලා තමයි අර මැෂින් එක ඊළඟ ස්ටේට් එකට යන්නේ. අර මෙනු එක පෙන්නනවා මේ චොක්ලට්ද මොනවද කියන එක. එහෙම වෙලා ඉතින් එතනින් පස්සේ අර අපි අර වේදනාව මේක අපිත් එක්ක තණ්හාවෙන් තෝරගන්න කොයි එකද කියලා. ඒ වගේ වේදනාව උපාදානිය විදිහට වෙනස් වෙවි යන ධර්ම පරම්පරාවක් කියන එක මේක බැලීමෙන් පේනවා. මෙතෙන්දි මෙයාට පේනවා එහෙනම් මෙතන මේ මමයේ කියලා කෙනෙක් මොකක්වත්ම නෙමෙයි තියෙන්නේ. මේක මෙහෙම කිව්වට නම් තේරෙන්නේ නැහැ. මමයේ කියලා කෙනෙක් නෙමෙයි, මේක හේතුඵල ධර්ම පරම්පරාවක් නිසා මේක සකස් කිරීම විතරයි තියෙන්නේ කියන එක වටහා ගන්නවා. මේක නිසා මේ පුද්ගලයා මේ සක්කාය දිට්ඨිය කියන එක නැති කර ගන්නවා. ඉතින් මේක තමයි ලකූම දේ කෙනෙක්ගේ ඇති වෙන. ඉතින් ඒක අනිත්‍යෙත් එක්ක බැලුවාම සීලබ්බත පරාමාසයනොත් නැති වෙනවා. මොකද මේක ඇවිල්ලා මේ වෙනස් වෙලා යන ෂය වෙන දෙයක් නැති වෙන දෙයක් කියන එක තේරුම් ගන්නවා නම් එහෙමනම් ඉතින් මම මොකටද තව භවයකට අල්ලගෙන ඉන්නේ? තවත් එකට ඇතන ගියත් මේ කතාවමනේ. මෙතෙන්දි මේ තේරුම් ගන්නකොට අර තේරුම් ගන්න මුළු මේ මුළු තමන්ගේ සංස්කාර සියලුම සංස්කාරයන් සම්බන්ධයෙන් මේ විදිහට වැටහිමක් ඇති වෙන්නේ. මේ වැටහිම නිසා එහෙමනම් මේ ලෝකේ පුදුණත් දිවි ලෝකේ පුදුණත් බ්‍රහ්ම ලෝකේ පුදුණත් කොයි ලෝකේ පුදුණත් මේ එකම කාර්යය තමයි මේ විදිහට සිද්ධ වෙන්නේ කියන වැටහිම ඇති වෙනවා. මෙන්න මේ නිසා ඒ පුද්ගලයාගේ සීලබ්බත පරාමාසයන් පවතන්නේ නැති වෙනවා. ඉතින් ඒකිනුත් මිදෙනවා. ඉතින් මේ විදිහට මේ තුන් ආකාරයකින් දෘෂ්ටියෙන් මිදෙනවා. සීලබ්බත පරාමාසයෙන් ආත්ම උපාදානෙන් අත්වාද උපාදානෙ කියන එක මිදෙනවා කියලා කියන්නේ මෙහෙමයි. ඉතින් ඒක උඟාක් ඒ කියන්නේ අනිත්‍ය ගත්තාම කෙනෙක් මුලින්ම මේ සෝවාන් ඵලයකට පත් වෙනකොට මේ ඔක්කොම අත්වාද උපාදානෙනුත් මිදෙන්නේ නැහැ. ඒක කාලයක් ගිහිල්ලා ඇති වෙන දෙයක්. ඉතින් මෙතන මේ ඇවිල්ලා මේ සක්කාය දිට්ඨියත් සීලබ්බත පරාමාසයත් යනවා අත්වාද උපාදානෙ මිදෙන්න. ඉතින් ඒ කියන්නේ රහත් බවට පත් වෙන්න. මොකද අනාගාමී පුද්ගලයෙකුත් ගිහිල්ලා මේ අකනිට බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්නේ මේ අත්වාද උපාදානෙ නිසා. ඉතින් ඒක මේ ආකාර දිගයි. නමුත් දෘෂ්ටි උපාදානෙ මතක තියාගන්න සක්කාය දිට්ඨිය තමයි අපිට විශේෂයෙන්ම මේ නැති වෙන දේ.
භාවනාව කරනකොට ඒ භාවනාව වටාද actual the practical points what is it to anapanasati, you're talking about anapanasati I believe. Is that are we talking neva menhi karanakota anapanasati pavchikala dhyanika sila karanma dhyana gata vendo nekwe kunwan hemata hila pamahanda kemathi.
මෙතන ඇත්තෙම කියනවා නම් මේ භාවනාව ආනාපාන සතියනුත් කරන්න පුළුවන්. හැබැයි ඒ ආනාපාන සතියේදී ධම්මානුපස්සනාව කොටස කරන්නට කිරීමෙන් තමයි ඒක කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අර අනිච්චානුපස්සී අස්ස සිස්සාමීත සික්කති ඒ කොටස කරන්න. හුඟ දෙනෙක් ආනාපාන සතිය කිව්වහම කල්පනා කරන්නේ මේ අර හුස්ම ගැනීම පිට කිරීම සම්බන්ධයෙන් ඒ තියෙන කොටස විතරයි. එතෙන්දී ඒක කායානුපස්සනාව. කායානුපස්සනාවේ කොටස නෙමෙයි මේ කතා කරන්නේ. කායානුපස්සනාව පහු කළා වේදනානුපස්සනාවටත් පහු කළා චිත්තානුපස්සනාවටත් පහු කළා. මේක ධම්මානුපස්සනාව. ආනාපාන සතිය කරනවා නම් ධම්මානුපස්සනාව කොටස. සතර සතිපට්ඨානය ගන්නවා නම් ඒත් ධම්මානුපස්සනාව කොටස. අවසානයේ තියෙන කොටස් තමයි මේ අපි මෙතෙන්දී කතා කරන්නේ. එතකොට මේ විදිහට අපි බලනකොට ඇත්තම කියනවා නම් හරීම ක්‍රමයට බලනවා නම් මේකම තමයි අර ආර්ය අෂ්ටාංගික මාර්ගික සම්පූර්ණයෙන්ම නිවැරදි වෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනා කරන කෙනෙකුට මෙතන අපි බලාගෙන යනවා මේකේ මොන ආකාරයට මේ දුක්ඛය කියන එක. මේ දුක්ඛය හුඟක් බලාගෙන ගියාම අන්න අර එතකොට තමයි අර සියලු සංස්කාරයන්ගේ රට්ටියති හරායති දිවිච්ඡති කියන தത്വයට පිළිකුල් කරන தത്വයට තමන් ඒපත් වෙන්නේ මේ විදිහට බලාගෙන ගිහිල්ලා. අපි මේ රූපේ දුක්ඛය දැකලා අපි රූපේ පිළිකුල් කරනවා. ඒකේ තියෙන පීඩාවටපත් වෙනවා, අපි ලැජ්ජාවටපත් වෙනවා. මේ විදිහට ගිහිල්ලා අර පංච උපාදානස්කන්ධේ සමුදය අස්තංගමී බැලීමෙන් තමයි මෙතන මේ අනිත්‍ය කියන එක මේ අනිත්‍ය බලනවා කියලා කියනවා නම් කෙනෙක් අනිත්‍ය බලන්නේ ඒ සමුදයත් අස්තංගමයට බැලීමෙන්. ඒ සමුදය අස්තංගමී බැලීම තමයි මේ උදයවිය ඥාණයට හේතු වෙන්නේ. ඒ කියන්නේ ඒක තමයි මේ ඒකට ආසන්නම කාරණිය අනිත්‍යම දැනගන්නට ආසන්නම කාරණිය මේ සමුදය අස්තංගමී බැලීමෙන් ඇති වෙන తত্ত্বය. එතකොට මෙතෙන්දී සමුදය අස්තංගමී බැලීමෙන් තමයි මේ 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 භාවනා කොටස මේ විදිහට කිරීගෙන යන්නේ. එතකොට ආනාපාන සතිය කරනවා නම් ඒකේ අවසාන කොටස.
හොඳයි මේ දැත්
දෙකෙන්නේ මට කාන්තම් තේක මේ මෙතන මෙනෙහි කිරීමක් නේද?
තනිකර මෙනෙහි කිරීම. තථාගතයන් වහන්සේගේ භාවනාවල් ඔක්කොම තියෙන්නේ මෙනෙහි කිරීම. සම්පූර්ණයෙන් ප්‍රඥාවෙන් යුතුව මෙනෙහි කිරීම. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපිට ට්‍රිපල් ඉන්වෙස්ටිගේටර් කෙනෙක් වෙන්නයි කියලා. ඒ කියන්නේ අපිට බලන්නේ කියලා කියනවා ආයතන වශයෙන්. ආයතන මොනවද? මේ අපේ මේ අස්කන්නාසාදී ආයතන වශයෙන් බලන්නේ කියනවා. ධාතු වශයෙන් බලන්නේ කියලා කියනවා. ආපෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු. ඊළඟට පටිච්ච සමුප්පන්නව බලන්නේ කියනවා. මෙන්න මේක තමයි තථාගතයන් වහන්සේගේ ක්‍රමය. සම්පූර්ණයෙන් මනස මෙනෙහි කර කර බලනවා ප්‍රඥාවෙන් යුක්තව. බෞද්ධ භාවනාවල් කියන්නේ මේකයි.
එතකොට දැන් මේ සමාධි භාවනා සූත්‍රයේදීත් අපි මුලින්ම කතා කරපු දෙයටම නැවත පොඩ්ඩක් කියනවා නම් එතන කියුණානේ අර මේ සිත සමාධිගත කරගෙන සම්මුතිය අත්ංගමේ දකින්න කියන එක. ඉතින් ඒ අද මේ සාකච්ඡා මුලදිමත් මේ ડોક્ટર අන්ත කිව්වා උදේ වය ඥානය ඇතිවීම අත්‍යවශ්‍ය බව කියුණා. මේ සංඥාමිනේක මේ භාවනාව කරන්න උදේ වය ඇතිවීම ඒ ඥානය ඇති වෙන්න ඕනේ අතුලම තමයි මේ කරන්න පුළුවන් කියලා. ඉතින් මේ දෙකේ ඒ සමානත්වයක් තියෙනවා කියලා මට හිතුණා. ඒ කියන්නේ ආනාපාන සති භාවනාව කරන කෙනෙක් ඒ කායනුපස්සනා කොටස කළා. ඒ කියන්නේ උස්ම ගැනීම ගැන මෙහෙම සිත තියාගෙන යම් විශාකාරිත විදිහ සමාධිගත වීමත් සමගම ඒ උදේවය දැකීමේ හැකියාව සමුදස්තංගෙන් දැකීමේ හැකියාව ලැබෙනවා. එතකොට ඒ පිළිබඳ විමර්ශනය කිරීමක් කෙනෙකුට
ඒකේ පොඩි ගැටලුවක් තියෙනවා. මොකද ආනාපාන සතිය කරනවා නම් ආනාපාන සතියේදී අර ඒක එකින් එකට ගමන් කිරීමක් තියෙනවා. දැන් අපි මුලින්ම කයේ අපි සංසිඳුවමින් සූස්ම ගැනගෙන හුස්ම පිට කිරීම කියන එක මෙනෙහි කරාට පස්සේ ඒ පුද්ගලයා එතන සාර්ථක වුණා නම් ඒ පුද්ගලයාට අනිත්‍ය මෙනෙහි කරන්න ඉස්සෙල්ල ප්‍රීතිය ලැබිලා තියෙන්නට ඕනි. ඒ කියන්නේ ප්‍රීතිය ඇති වෙන්නටම ඕනි. ඒ කියන්නේ යා අතන පළවෙනි කොටසේදී යා දක්ෂ වුණා, හරි වුණා, නිවර්දිව කරගත්ත නිසා එයාට ප්‍රීතිය ඇති වෙනවා. ඒ ප්‍රීතිය ඇති වුණාට පස්සේ ඉතින් ප්‍රීතිපටි සංවේදී අස්ස සිස්සාමිත සික්කති, ප්‍රීතිපටි සංවේදී පස්ස සිස්සාමිත සික්කති, මේ විදිහට ප්‍රීතිය දැනගෙන හුස්ම ගැනීම පිටකිරීම කරනවා. දැන් බලන්න අපේ මේ මනස එකකින් තව එකකට නිකන් ස්විච් වුණා වගේ. මුලින් කරේ ආනාපාන සතිය කය සම්බන්ධයෙන්. මේ අපි හුස්ම ගැනීම පිටකිරීම කියන එක මේක බ්‍රෙත් බොඩි එක කියලා කියනවා. මේක සම්බන්ධයෙන් තමයි මුලින් භාවනාව තිබුණේ. භාවනාව කරගෙන යනකොට තමන්ගේ මේ හොඳට මේක කෙරෙන නිසා ඔන්න ප්‍රීතිය ඇති වෙලා තමන්ගේ මනස දැන් මේ බොහොම වැදගත් වූ දෙයක් හැටියට පවත්වන්නේ ප්‍රීතිය. ප්‍රීතිය සහිතවයි හුස්ම ගන්න පිට කරන්නේ. ඉතින් මේවත් සංසිඳවලා ඊට පස්සේ මේ චිත්ත සංකාර චිත්ත සම්බන්ධයෙන් ඒ කොටසට යනවා. මොකද දැන් මේ ප්‍රීතියක් මෙයාට ඇති වෙලා. ප්‍රීතියක් ඇති වෙලා මෙයා ඊළඟට සුඛයෙන් සුඛපටි සංවේදී අස්ස සික්ඛාමීත සික්කති. දැන් මේ ප්‍රීතිය පහව ගිහිල්ලා මේ තුන්වෙනි ධානයටත් ගිහිල්ලා මේ පුද්ගලයා මේ සුඛය සහිතව හුස්ම ගන්නවා පිට කරනවා. සුඛය සහිතව මේ විදිහට ගත්තාම මෙයාගේ උන්න සමාධිය ඇති වෙලා මේ මනස අර ලිබරේෂන් තත්වයටත් ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේවා මේ එකක්වත්ම ගැන කිසිම ඇල්මක් නැතුව ලිබරේෂන් තත්ත්වයට ගිහිල්ලා මෙයා දැන් උපේක්ඛාව ඇති වෙන්නට පටන් ගන්නවා. මෙන්න හතරවෙනි ධානයටත් ගිහිල්ලා ඒ තත්ත්වයට ගිය පුද්ගලයා මෙන්න දැන් අර අනිත්‍ය කියන එක පේනවා. එයාට දකින්නවා, එයා කල්පනා කරනවා මේ විදිහට ඒ භාවනා කොටස කරනවා. එතකොට මේක වෙනයි අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා ගිහිල්ලා දුක්ඛ සත්‍ය බැලීමේදී එතෙන්දී අපි මෙනෙහි කිරීම හේතු කොටගෙන මේ පුද්ගලයා අර විදිහට අර තත්ත්වයට ගමන් කරන්නේ. එයාට පුළුවන් ඕනම වෙලාවක අර විදිහට මෙනෙහි කරන්න. නැත්නම් ආනාපාන සතියට මෙනෙහි කරගෙන ඉන්න පුද්ගලයාට අර කය සම්බන්ධයෙන් මේක කළාට අර ඊතුරු ටික හරියට කරගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද එයාට නිතරම අර ඊතුරු කොටස සම්බන්ධයෙන් ප්‍රශ්නයන් ඇතිවීම තියෙනවා. එතකොට ඒකයි මේකයි පොඩ්ඩක් වෙනස්කමක් තියෙනවා. මොකද ඒ දක්ෂතාවය තියෙනවා නම් එතකොට ඒ තමන්ට තේරෙනවා තමන්ට ප්‍රීතිය ඇති වුනේ නැත්නම් එහෙනම් ඒ කියන්නේ මගේ අර කොටස ඇති වෙලා නැහැයි කියන එකයි. ඉතින් ඒක අනුව එතන මේ ප්‍රශ්නේ තියෙනවා. මේ ධම්මානුපස්සනාව කිරීම පොඩ්ඩක් අර විදිහට වඩා වෙනස්.
කාටරි තව ගැටලුවක් තියෙනවා නම් පුළුවන් කතා කරන්න. චිත්‍රාජ් වස්මාත්‍ය.
සලත අපි ටිකක් කතා කරන්න අමාරු වෙන සානිපතේ ඉන්නේ. එන්නත් මට හිතුණා අපි සක්කාය දිට්ඨිය ගැන කතා කරනකොට සක්කාය දිට්ඨිය කියන එක අපිට එකපාරටම අයින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි බව දන්නවා. නමුත් මට හිතුණා අපි සාමාන්‍යයෙන් වචන වලින්වත් අපි කතා කරනකොට ඒ වචන මේ විදියට වෙනස් කළා පාවිච්චි කරොතින් තරමක හරි තේනීමක් අපිට ඇති වෙයි කියලා. මොකද දැන් අපි දකින්නවා ඇහෙනවා කියලා කියනකොට හැම වෙලාවෙම එතන කතු කෙනෙක් ඉන්නවා, මම දකින්නවා, ඒ දකින්න කෙනෙක් ඉන්නවා කියලා. ඒක අපි සාමාන්‍යයෙන් අපි පෙනෙනවා ඇහෙනවා කියන එකට මාරු කරොත් එතන කතු පොඩි වෙලාවකට හරි නැති වෙලා යන නිසා ඒක ඇක්ෂන් එකක් නැත්නම් ක්‍රියාවක් විතර කියන එක අපිට පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන්කමක් එනවා කියලා මට හිතෙනවා. ඒ වගේම අර ආයතන වල ඇතිවීම නැතිවීම, පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම දකින්න කියන එක, ඊළඟට ආයතන වල ඇතිවීම නැතිවීම කියන එක මම හුඟක් සරල විදිහට මම හිතන කෙනෙක්. ඒක නිසා මම වැරදි නම් මාව නිවැරදි කරන්න. දැන් මට හිතෙන ආයතනය ඇතිවීම නැතිවීම කියනකොට දැන් ඇස් දෙක පියාගෙන ඉන්නකොට අපේ ඇස කියන ආයතනය ඇත්තටම ඉවලාවේ නැහැ. ඕපන් වෙලා නැහැ. ඒක ඇරිය ගමන් අපි හිතුවත් නැත ඒකට යම් කිසි දෙයක් ඇතුළු අපි අපේ විඥානයත් එකතු වුණොත් තමයි අපි ඒ දෙයට යොමු වෙන්නේ. ඒ වගේම කන කියන එක අපි දැන් අපිට දෙයක් ඇහෙන්න ඕනේ කියලා හිතන්නේ නැහැ. නමුත් ඉබේම ශබ්දයක් වුණත් මෙයරි ඒක ඉබේම කනට ඇහෙනවා. අපි අහනවා නෙමේ ඇහෙනවා කියන එක. එතනම අපේ මේක පටන් ගන්න කියන එක දකින්න තරමක පුළුවන්කමක් එනවා. අපි අර වචන වලින් ආ මම දකින්නවා මට පේනවා කියලා මේ විදිහට කල්පනා නොකර ඉන්න එක මට හිතෙනවා. ඒක අදහසක් පමණයි. වැරදි නම් මාව නිවැරදි කරන්න මම දන්නවා මට කියන තේරුමක් ගෑයිම සුසර.
ඔව් මෙතන හොඳ ඒ කතාව බොහොම හොඳයි. ඔතන දෙවෙනි එක පොඩ්ඩක් වැරදුනා. පළවෙනි එකේ නම් ඇත්තක් තියෙනවා. පළවෙනි එකේ ඇත්ත තියෙනවා කියන්නේ මේ පාලි භාෂාවේ නැති ප්‍රශ්නයක් සිංහල භාෂාවේ තියෙනවා. පාලි භාෂාවෙන් ගොක් වෙලාවට මේ අර කර්තෘවලය අයින් කළා තමයි මේ භාවිතා කරන්නේ. දැන් කෙනෙකුට ගත්තාම කියනවා මේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. එතකොට අර මම සතුන් මැරීම කියන එක නෙමෙයි සතුන් මැරීමෙන් වැළකිනවා කියන එක වශයෙන් කියන එක භාවිතා කරනවා. ඉතින් මේ සිංහලට දැම්මහම ඕක පොඩ්ඩක් විතර ওই අර්ථය වෙනස් වෙලා යනවා. ඉතින් ඕවම හේතු වෙන්නේ නැති බුදුහාමුදුරුව කිසිම භාෂාවකින් නැතුව පාලි භාෂාවෙන්ම ධර්මීය දේශනා කළේ. දෙවෙනි එකේදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ දෙවෙනි කතාවේදී අපි මේ ආයතනයන්ගේ ඇතිවීම නැතිවීමක් කියන එකක් අපි ওই විදිහට බැලුවේ නැහැ. ආයතනයන්ගේ ওই ඇතිවීම නැතිවීම කියන එක ඔය කතා කළේ පටිච්චසමුප්පාදයේ මුල කොටස. ඒ කියන්නේ මේ නාම රූපයන් නිසා මේ නාම රූපයන්ගේ ඇතිවීම හේතු කොටගෙන මේ ආයතනය කියන එක, සඩායතනය කියන එක කොහොමද කියන එක ඒක වෙන කතාවක්. මේ අපි අද ධර්ම සාකච්ඡාවේදී මේ කරන්නේ මේ උත්පත්තියේදී මේ ආයතනයන්ගේ පහළ වීම කොහොමද උනේ කියන එකයි මේ අපි බැලුවේ. ඒ කියන්නේ මේ අපි ඉපදීමත් එක්ක අපේ මේ අස්කන්නාසාදී ඉන්ද්‍රයන්ගේ පහළ වීමක් තියෙනවා. මෙතෙන්දි මේක මෙහෙම ඇතිවීමක් නැතිවීමක් කියන එක ওই විදිහේ ඇතිවීමක් නෙමෙයි මේ කතා කරන්නේ. අර ලොง ටර්ම් මේක බොහොම දීර්ඝ කාලයක් තිස්සේ මේක කිරීම නිසා භවය නිසා ජාතිය ඇති වෙනවා. ජාතිය නිසා අපේ මේ අස්කන්නාසාදී ජාතියේදී අස්කන්නාසාදී ඉන්ද්‍රියන් ආයතනානම් පටිලාභ මේ විදිහට ලැබීම කියන එක. ඉතින් මේක මෙහෙම නොවෙන්න නම් අපි කල යුත්තේ මොකද්ද කියන එක තමයි අර අස්තංගමී බැලීමේදී අපි කරන්නේ. එතකොට අපි මේ ඇහැ අර කොටස බලනවා නම් ඒ කොටස මම නම් කියන්නේ දැන් මේ භාවනාවට යොමු කරන්නයි කියලා. ඒ කියන්නේ ඇත්තෙම කියනවා නම් නාම රූප භාවනාවක් කරන්නයි කියලා මම නම් කිසිම කෙනෙකුට කියන්නේ නැහැ ආරම්භයේදී. අඩු ගානේ සෝවාන් සකෘදාගාමි තත්ත්වයටත් පත් වෙලා ඉඳ මේ නාම රූප කොටස සම්බන්ධයෙන් උඩ, ඒ කියන්නේ පටිච්ච සමුප්පාදයේ උඩ කොටස සම්බන්ධයෙන් භාවනා කරන්න පටන් ගන්න එපා මුලදී. මොකද ඒකෙන් වැටහිම ගන්න බෑ. මොකද මඩේ ඉරලා ඉන්න මිනිස්සෙකුට මේ පළවෙනි ප්‍රශ්නේ බේරගත්තේ නැතුව සක්කාය දිට්ඨි නැති කරන්නේ නැතුව ওই කොටස තේරුම් ගන්නට අමාරුයි. පැහැදිලි කරන්න පුළුවන්. නමුත් ඒක හරීම දීර්ඝයි. ඒ වගේම තේරෙන්නේත් නැහැ.
ශ්‍රීමති පොන්සේක මහත්මිය මේ ප්‍රංශයෙන් සම්බන්ධ වෙන්නේ. මයික් එක පොඩක් මියුට් කරගන්නවද? පොඩි හම් එකක් එනවා. මේ වල උත්තරේ හොඳට ගන්න ඕනේ ඒක. මයික් එක පොඩක් මියුට් කරගන්න ශ්‍රීමති පොන්සේක මහත්මියගේ. ඒ අම්බයක් එනවා. අනිත් අයත් මයික් මියුට් කරගන්න කිව්වා. දන්දර්ශන මහත්මිය කවුරුත් මයික් මියුට් කරගන්න අපේ සි. ශ්‍රීමති පොන්සේක මහත්මියගේ මයික් එක අහන්න පොඩක් මියුට් කරගත්තොත් ඒක
සක්කාය කියලා කියන්නේ සක්කාය මේක හොඳට පැහැදිලි කරනවා චූල වේදාල සුත්තේ. ඕන් බොඩි කියන එකයි මේ ඒ කියන්නේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පහ. මේ පහ තියෙනකොට කෙනෙකුට ඇති වෙනවා අපි තුන් මේක ගැන අහලවත් නැති පුද්ගලයෙක් කියලා. අපි තුන් මේ සුදු මහත්තේ කවදාවත් මේක මේ මෙහිම රූප වේදනා සංඥා සංස්කාර විඥාන පහක් කියලා දෙයක් අහලවත් නැහැ. මේ පුද්ගලයා කල්පනා කරනවා මේ රූපය තියෙනකොට මේ මම ඉන්නවා. වේදනාව තියෙනකොට මේ මම ඉන්නවා. මම වෙමි. සංඥාව තියෙනකොට මම වෙමි. මේ විදිහට මේ පුද්ගලයා මේ දන්නේ නැති පුද්ගලයා මේ පහ නිසා මෙයා කල්පනා කරනවා මේ මම කින කෙනෙක් ඉන්නවයි කියන එක හැඟීමක් ඇති වෙලා තියෙනවා. මේක මාන්නිය කියන එක මාන්නියට මේක තුඩු වෙනවා. නමුත් මේක මාන්නිය නෙමෙයි මෙතෙන්දි කතා කරන්නේ. මාන්නියට පෙර ආතුව ඇති වෙච්ච දෙයක්. සක්කාය කියන එක දිට්ඨිය තියෙන පුද්ගලයා මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන පහ තියෙන නිසා ඒ පුද්ගලයාට මේක තේරුම් බේරුම් කරගන්න බැරුව එයා හිතනවා මේ මම මේක ඇවිල්ලා මේ ආත්මයක් වාගේ දෙයක් මේක ඇතුලේ තියෙනවා. එයා තමයි මේක කරන්නේ. මැරිලා තෙන්ට යන්නේ මෙතෙන්ට එන්නේ මේක සකස් කරන දෙයක් කියලා එයා තේරුම් ගන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඇහැයි රූපයයි ගැටිලා චක්කු විඥානිය ඇති වෙනවායි. චක්කු විඥානියෙන් මේ තුන එකතු ස්පර්ශය නිසා වේදනාවේ කියන එක එයා තේරුමක් ගැනීමක් ඇත්තේ නැහැ. එතකොට මේක කල්පනා කරනවා මේ මමයේ කියලා ගැනීමක් කිරීමක් සිද්ධ වෙනවා. බලන්න පාරලී සූත්‍රයේ බුදුහාමුදුරුවෝ මේක ලස්සනට පැහැදිලි කරා මේ අපේ මේ කොහොමද මේක ඇති වෙන්නේ කියන එක. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේක රූපය රූපං අත්තතිවා සමුනුපස්සති යාකෝපනසා භික්කවේ සමුනුපස්සනා සංඛාරෝ කියලා. ඒ කියන්නේ මේ රූපය මගේ කියලා ගන්නකොට රූපය මමයි කියලා ගන්න අවස්ථාවේදී ඒ වෙල මොහොතේම ඒ පුද්ගලයාට ඇති වෙන සංස්කාරයක් සකස් කිරීමක් කියන එක ඇති වෙනවා. මේ සංස්කාරය බුදුහාමුදුරුව අහනවා මොකද්ද මේකේ මේ මූලය මේකේ හේතුව මූලය මොකද්ද කියලා. මේකෙදි පෙන්නනවා මේ අවිද්‍යා සම්පස්සෝ ස්පර්ශයෙන් ඇතිවෙන වේදනාවට තණ්හාව වීම තමයි ඇලීම තමයි මේකේ හේතුව කියලා. ඉතින් බලන්න අපි දැනගෙන හිටියේ නෑ අනිත්‍යයි කියලා දැනගන්නේ හිටියේ නෑ. අර ලැබෙන වේදනාව අනිත්‍යයි කියලා දැනගෙන ඉන්නේ නැතුව අර ඇතින වේදනාවට අපි තණ්හා වෙන මෙන්න මේක තමයි අපි ලොකුම ප්‍රශ්නේ. මෙන්න මේකෙන් තමයි අපේ මේ සංස්කාරයන් ඇති වෙලා තියෙන්නේ. මේ සංස්කාරයන් ඇති වෙලා තියෙනකොට මේ සංස්කාරය විසිනුයි අපේ මේ රූපේ රූපයක් හැටියට පෙන්වන්නේ. සංගතං අபிසංකරොන්ති කියලා කියනවා. ඒ කියන්නේ මේ අපි ඇහැට රූපයක් පේනකොට අපි හිතමු අපි බංකුවක් දකින්නවා කියලා. බංකුව දකින්නකොට අපි කොහොමද දන්නේ මේක බංකුවයි කියලා? මේ බංකුවේ කියන එක අපේ අම්මලා තාත්තලා පොඩි කාලේ අපිට උගන්වලා තියෙනවා. අන්න මේ අර ලී කෑලි හතරක් එක විදිහකට තියෙනකොට ඒකට උඩින් ලෑල්ලක් තියෙනකොට ඔන්න බංකුවයි කියලා කිව්වා. එතකොට දැන් එක්ක ගුරුවරයා කිව්වා කාගේ හරි වචී සංකාරයකින් අපේ මනසේ ඇති වුණා මෙන්න මේ සංඥාවක් මේක බංකුවයි කියලා. ඊළඟට අපි ඕවාගෙම ලී කෑලි හතරක් මෙහෙම තියලා දකින්නකොටම අපි ඔන්න බංකුවයි කියලා කියනවා, පුටුවයි කියලා කියනවා. අපි ආහාරයක් ගත්තොත් ඔන්න ආහාරයටත් මේ වගේ තමයි. අපි මුලින් ඕක කාලා දන්න නිසා ඔන්න අපි දැන් මෙතෙන්දී ඔන්න ඒක දකින්නකොටම අපි දන්නවා මෙන්න අර එදා අපි දැක්කාපු ආහාරය, මෙන්න අර රස කෑම, මෙන්න ඒක කෑවම තියෙන වේදනාව. ඔන්න සංස්කාරය විසින් මේ වෙලාවේදී වේදනාවක් සකස් කරා. අර පුටුවක් වගේ දෙයක් ගත්තාම නම් අර පුටුව සකස් කළා ඒක එතනින් ඉවර තත්ත්වයට පත් වෙන්නත් පුළුවන් උපේක්ඛාව ඇති වෙලා. අර ආහාරය වගේ අපිට ප්‍රණීත වූ දෙයක් ගත්තොත් එහෙම අන්න එතෙන්දී ඔන්න ලෙඩේ පටන් ගන්නවා. මනිත්‍ය මේකේ ගැලීම අර සකස් කිරීමත් එක්කම වේදනාවක් ඔන්න සකස් කරනවා. මෙයා සකස් කරනවා සංඥාවත්. මේ සංඥාවත් අර මේ ආකාර වූ සංඥාව මේක රතු පාට හරි ඒ කෑම ගන්නකො ඒ සම්බන්ධයෙන් සකස් කිරීම කරනවා. සංස්කාරයත් සකස් කරනවා. විඥානයත් සකස් කරනවා. එතකොට මෙතෙන්දී සංස්කාරස්කන්ධය විසින් රූපයත් වේදනාවත් සංඥාවත් සංස්කාරයත් විඥානයත් කියන පහම සකස් කිරීමක් කළා. මෙන්න මෙහෙම සකස් කිරීමක් කළාය කියලා සාමාන්‍යයෙන් මේ දේ අහලා නැති දන්නේ නැති පුද්ගලයෙක් මේක දන්නේ නැහැ. එයා හිතන්නේ මේ මම ඉන්නවා, මම දැක්කා, මම කෑවා, මට දැනුණා. ඔන්න ඔය විදිහටයි කල්පනා කරන්නේ. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේක මේ සංස්කාර මේ සකස් කිරීමක් කියන එක නොදන්නාකම නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක්. අපේ view එකක් හැදිලා තියෙනවා. අරක ස්පර්ශය ඇති වෙනවත් එක්කම මේ ස්පර්ශය අර අනිත්‍ය දන්නේ නැහැ කියලා කියන්නේ අර සකස් වීම කියන එක දන්නේ නැහැ. දන්නේ නැතිකම උඩ අපි අර ඇති වෙන වේදනාවට කෙලින්ම ඇලෙනවා. මොකද අපි පුරුදු වෙලා තියෙන්නේ ඔන්නෝකට ඇලෙන්න. ඉතින් ඇලිලා අපි මේ ගමන අපි විශාල දුකක් කරගෙන ගමන් කරනවා. ඉතින් මේ හේතුව නොදන්නාකම උඩ. ඉතින් මෙන්න මේ පැහැදිලි කිරීම තමයි මේ සක්කාය දිට්ඨිය සම්බන්ධයෙන් කරන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට සක්කාය දිට්ඨිය ඇති වුණාට පස්සේ ඒ පුද්ගලයාට ඇති වෙනවා. ඉතින් මේ මාන්නේ කියන එක ඒ වගේ දේවල් ඔක්කොම ඇති වෙනවා. මොකද මේ භවය භෝගයන් හේතු කොටගෙන අපිට අහංකාර බවට පත් වෙනවනේ. ඉතින් අහංකාර බවට පත් වෙලා තමයි අපිට මේ ආත්ම සංඥාව ඇති වෙන්නේ. ඉතින් ඊළඟට මේ වස්තු විශේෂයන් ගැනීම හේතු කොටගෙන අපිට ඇති වෙනවා මේකේ මේ මමංකාරයක්. ඒ බාහිර වස්තුන්ගේ පරිග්‍රහය නිසා, අල්ලා ගැනීම නිසා මමංකාරයක් ඇති වෙනවා. ඒ මමංකාරය තමයි අපි ඊළඟට අපි කතා කරන්නේ මේ මාන්නේ කියලා අපි කියන්නේ ඒ දේ. එතකොට මේ දෙකක්. ඉතින් අර පළවෙනි ඇතිවෙච්ච සක්කාය දිට්ඨිය මමංකාරයට හේතු වෙනවා. නමුත් මමංකාරයයි ඒ සක්කාය දිට්ඨියයි කියන එක ඒක දෙකක්.
හොඳයි. මම මේ ප්‍රශ්නෙට හොඳ දීර්ඝ පිළිතුරක් ලැබුණා. අනුජ මහත්මියට කලදාය සම්බන්ධ වෙන ප්‍රශ්නක් තියෙනවා. හොඳයි. හොඳයි. ඒ ආර්ය ශ්‍රීවර්ධන ඒගලගේ සම්බන්ධනේ මහත්මයාට මේ ප්‍රශ්න තියෙනවා. ශ්‍රීවර්ධන මහත්මයා
මමතෙන් සාකච්ඡා සහභාගී වෙන තීරම වාන්දියෙන් ඉන්න බලාපොරොත්තු වෙන දිදී ප්‍රශ්නයක් මම කැමති එක
ප්‍රශ්නයක් මේ අපිට ගන්න සම්බන්ධ වෙනවා. මේ අපි සුමිත්‍ර මාර්ගයේ ටොරන්ටෝ වලින්
කලීම පැහැදිලිව අපේ රටක මහත්මයා කියලා දුන්නාම මම හිතන්නේ භාවනාව සම්වැදියාගේ ආරිත හරිම පැහැදිලි අවශ්‍ය ප්‍රශ්න තමයි අරපොම්ම හොඳට තේරුම් ගියා. ඔබතුමාලාට තේරුම් ගන්න මේ පිනෙම සසර දිගේ පිදී පිටේ දේවාට මේ එච්චර හිත ඇතුලට කවද ප්‍රශ්නයක්.
සල් ඔබතුමීට සුබ උපන්දිනයක් වේවායි කියලා අතල් ප්‍රාර්ථනා කරනවා. ගිය සති උපන්දිනේ නේද? මේ ඒ පෙර ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ඇති මම දන්නේ ඒ පොඩි පොඩි ධර්ම. තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්.
ජාතිය ගැන විස්තර කරනකොට ජාති සංජාති උත්සන්ති ආදී වශයෙන් ඊළඟට කියනවා ආයතනානම් කටිලාභෝ කියලා. එතකොට එතන ආයතනයන්ගේ 15යි කටිසන්ධියෙන් පස්සේ ඇති වෙන ආයතනයන්ගේ 15යි දෙකක් කියනවා. එතකොට මේ දැන් මේ වගේ වෙලාවට ඒ කියන්නේ උදේවයි බලනකොට ඒ කොයි එකද වැදගත් වෙන්නේ දෙකමද එහෙම නැත්නම් එකක්ද බලන්නේ? කරුණාකරලා ඒක පැහැදිලි කරලා දෙන්න.
ඔව් ආයතනනම් පටිලාභෝ කියලා කිව්වහම අපි මේ ජාතියේදී ඇතිවෙන දේ අපි බලන්නේ. ඒ කියන්නේ උත්පත්ති නිසා අපිට ඇතිවෙන දේ. අපි මේ කතා කරන්නේ පටිච්ච සමුප්පාදේ නාම රූප හේතු කොටගෙන ඇතිවෙන මේ ආයතන 6 සම්බන්ධයෙන් ප්‍රශ්නේ නෙමෙයි. එතෙන්දී මේ මනස මානසිකාර්ය නිසා ඒ ආයතනයන් නිකන් ඇක්ටිවේට් කරනවා වගේ ගමන් කිරීමක් එතෙන්දී අපි කතා කරන්නේ. ඒක නෙමෙයි මෙතෙන්දී අපි බලන්නේ. මෙතෙන්දී බලන්නේ අපි මේ ජාතිය නිසා අපිට ඇතිවෙන මේ ආයතනයන් 15. ඒ ආයතනයන්ගේ අනිත්‍යභාවය බලන්න. ඒ කියන්නේ ආයතනයන්ගේ ඇතිවීම කියන එක අපි දැන් අපි කල්පනා කරා මොන ආකාරයටද ඇති වෙන්නේ සමුදය අස්තංගමේ කියන එක බැලීමෙන් අපේ මේ භවය ඇති වෙලා මේ භවය ඇතිවීම හේතු කොටගෙන ජාතිය ඇති වුණායි කියන එක අපි මේ විදිහට අපි කල්පනා කරා. එතකොට මේ අපි දීර්ඝ වශයෙන් මේ භාවනාවේදී මේ අනිත්‍ය මෙනෙහි කරනකොට කල්පනා කරන්න එපා මේ නිකම්ම අනිත්‍යයි කියලා. ඒ කියන්නේ මේ බුද්ධ ධර්මයේ අනිත්‍ය කිව්වහම බොහෝම ගැඹුරුයි. අපි දීර්ඝ වශයෙන් අපේ මේ ක්‍රියාවලියක් හේතු කොටගෙන අපිට මේ ඇතිවෙන தත්ත්වය තමයි අපි බලන්නේ. ඒ කියන්නේ අපි රූපයක සතුට සොයලා ප්‍රකාශ කරන පිළි අරගෙන තබා ගැනීම නිසා මෙන්න මේ ක්‍රියාවලිය හේතු කොටගෙන අපිට මෙන්න මේ විදිහට භවය දක්වා ගිහිල්ලා භවයෙන් ජාති වෙලා දීර්ඝ වශයෙන් අපිට මේ දේ ඇති වුණායි කියන එක. ඒ වගේම මේකේ නැති කිරීම මේ දීර්ඝ වශයෙන් අපි මේ රූපයේ සතුට සොයන්නේ නැත්නම් ප්‍රකාශ කරන්නේ නැත්නම් පිළි අරගෙන තබාගෙන ඉන්නේ නැත්නම් අපිට මේක සිද්ධ වෙන්නේ නැහැයි කියන එක දිගින් දිගටම බැලීමෙන් තමයි අපි මේ අනිත්‍ය බලන්නේ. අර විපරිණාම ධර්මයේ කියන්නේ දැන් හුඟාක්ම වෙලා තියෙන්නේ මේ එක එක ධර්මයන් වැරදියට ඇසීම නිසා මේ කෙනෙක් කල්පනා කරනවා මේක ඇති වෙනව නැති වෙනව කියලා. මේක පාටම මේ දැන් මෙහෙ තියෙනවා මේ තිබිලා මේ නැති වෙනවා. මෙන්න මෙහෙම දෙයක් නෙමෙයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. මේ රහතන් වහන්සේලාටවත් මේවයි පෙනීමක් නැහැ. මේක මෙහෙම ඇති වෙනවා මෙහෙම නැති වෙනවා කියලා දෙයක්. අර දීර්ඝ වශයෙන් මෙන්න මේ විදිහට ගමන් කිරීමෙන් මේ ක්‍රියාවලියෙන් මේක ඇති වෙනවා නැති වෙනවායි කියන එක තමයි තේරුම් ගන්න. ඒ තේරුම් ගැනීම උඩ අර හොඳට වඩලා තියෙන අපි හිතමු රහතන් වහන්සේ නමක් කියලා. ඒක දකිනකොටම මේකේ தත්ත්වය මේකයි කියලා දන්නවා. මේක පහ කරපු ධර්මයක් කියලා දන්නවා. ඒ අනුව තමයි ඒ ඇත්ත ජීවත් වෙන්නේ. ඉතින් මේක දීර්ඝ වශයෙන් බලන්න මේ බැලීමේදී තමන්ට පෙනේවි ඒ මේ જાතියේදී මේ අස්කන්න ආසාදී ඉන්ද්‍රියන් පහළ වෙලා ඉතින් අනිත්‍ය වූ දේවල් නේ පහළ වෙන්නේ. දැන් අනිත්‍ය දැකපු පුද්ගලයාට පේනවා මේක දැන් කාලයක් ගිහිල්ලා මේක නැති වෙලා යනවා. හිතන්න වයසට ගිහිල්ලා නේ අස්පෙනීම නැතුව යන්නේ. ඒක එකක් ගන්න. ඊළඟට ඉතින් ඇක්සිඩන්ට් වෙලා වුණා නැති වෙනවා. ඉතින් මෙහෙම තිබෙලා හිටපු ගමන් ලෙඩින්ද නැති වෙලා යන්න පුළුවන්. ඉතින් ඒකේ අවස්ථාවල් ගොඩාක් තියෙනවා. ඒ අවස්ථාවල් බැලුවට කමක් නැහැ. නමුත් දීර්ඝ වශයෙන් මේ තණ්හාව හේතු කොටගෙන ඇති වෙන මේ ක්‍රියාවලිය තේරුම් ගන්න උත්සාහ කරන්න.
හොඳයි. මම හිතන්නේ අපිට අවශ්‍ය පිළිතුරු ලැබුණා නම් තව සාකච්ඡා කරලා තියනවාද? සාකච්ඡා පුළුවන් අපට තත්ත්වය සම්බන්ධයෙන්. ඇත්තටම සර්මයි අපමණකින්
හැම දිනාටම අර අනිච්ච සංඥාව දිනු කරනකොට සද්ධාවේ පහළ වීම ඇත්තම ඒක අසරිමත් දෙයක්. ඒක ආශ්චර්ය දෙයක්. ඒක වෙන එක. දැන් ඊළඟට අර කිව්ව දැන් දුක්ඛානුපස්සනාව දුක්ඛපද සංවේදීනේ ඉන්නකොට සමාධිය වැඩි වෙනවා. ඒකත් ඒකත් අසිරිමත් දෙයක්. කල්පනා කර වචනවලට වචනවලින් කියන්නේ කොහොමද වෙන්නේ කියලා තුරුම් ගේම සරණයි.
දැන් අපි දුක්ඛය මෙනෙහි කරනකොට අපි බලනවා ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධි දුකයි, මරණය දුකයි කියලා බලනවා. බලනකොට මේකේ ඔය ඔක්කොම දේවල් කෙනෙකුට වැටහෙන්නේ නැහැ. නමුත් පොඩි පොඩි දේවල් වැටෙන්න ගන්නවා. උදාහරණයක් වශයෙන් දැන් කෙනෙක්ගේ මේ ව්‍යාධි ඇති වෙලා, මේ ලෙඩ රෝගයන් ඇති වෙලා, මේ පුද්ගලයා විඳින දුක දැකලා, අපි තුමු මේ කැන්සර් හරි මොනවා හරි හැදිලා මේ පුද්ගලයා විඳින දුක්ඛේ තත්ත්වය දැකලා අනේ මේකනම් දුකයි කියලා තමන් කෙනෙක් යම් ආකාරයකට දකිනවා. එයා දකිනකොට මෙතෙන්දී එයා දැක්කොත් අර ලෙඩාට විතරක් නෙමෙයි, මේක මේ මුළු ලෝකෙටම සාධාරණ වූ දෙයක්. මුළු ලෝකෙම සෑම සත්‍යයකටම මේ දුක්ඛේ මේ විදිහට තියෙනවයි කියන එක කෙනෙක් දකිනවද, ඒ දකිනවත් එක්කම එයාට පමුජ්ජන්ති කියන එක ඇති වෙනවා, ප්‍රමෝදයක් ඇති වෙලා මේ ප්‍රීතියක් ඇති වෙනවා. මොකද අරකත් එක්කම සම්පූර්ණයෙන් මේ මනස අර සාධාරණ වශයෙන් දැකීම නිසා මෙයා මේකෙන් සම්පූර්ණයෙන්ම අර ගැලවීම තත්ත්වයට ඇති වෙලා නෙක්ඛම් මේ දිගටම ওই විදිහට ගමන් කරනවා. එයා දන්නේම නැහැ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සමාධිය දක්වා එයා දන්නේම නැතුව ගමන් කරනවා අර ආදීනවේ දැකීම නිසා. මේ ආදීනවේ මෙනෙහි කරනවා කියන්නේ පුදුමාකාර පිනක්. කෙනෙක් කවුරු හරි මෙනෙහි කරනවා නම් ආදීනවය මෙයාගේ පංච උපාදානස්කන්ධයේ යටට යනවා මිසක් කවදාවත් ගොඩ එන්නේ නැහැ. ඒ කියන්නේ වැඩි වෙන්නේ නැහැ. මට මතකයි ඒක මේ මේක සූත්‍රයක තියෙනවා, සලායතන සූත්‍රයේද කොහෙද මේක බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ මේ රූපම් භික්කවේ අජානං අපස්සමේ නොදැනීම හේතු කොටගෙන මේ නොදන්නා කම නිසා මේ පුද්ගලයාට මේ මේ දේ ඇති වෙනවායි කියලා. ඉතින් මේක මේ ආස්වාදය ඇතුව ජීවත් වීමෙන් තමයි මේ පුද්ගලයාට මේ ප්‍රශ්නේ ඇති වුනේ. ඊළඟ ආදීනවේ බලනවා නම් ආදීනවේ බලනකොට අර මේවා වැඩෙන්නේ නැති වෙනවා. මේක නැංවීමක් වෙන්නේ නැහැ. මේවා නැති වෙන්න නිසා මෙයාට මේකේ සම්පූර්ණයෙන්ම ගැලවීම තියෙනවා. මේ අපි මොකද අපේ මේ සිත එකඟ වෙන්නේ නැත්තේ? දැන් ඕගොල්ලෝ භාවනා කරනවා, බොහොම මහන්සි වෙලා භාවනා කරනවා. ඇයි මේ හිත එකඟ වෙන්නේ නැත්තේ? මේකට වෙලා තියෙන මේ මේක නම් සාක්කයේම පිට මේ මේ වචන වලින් ආවා. මේ මුලින්ම කතා කරනකොට සාක්කයේම කිව්වා මේ සංස්කාරස්කන්ධය කියන එක මේ මම ලියපු රචනාවක්, මම ලියපු දෙයක්, මම කියපු වචන ටිකක් ගත්තාම මේ හරියට ඒක ආසයි කිව්වා බලන්න අහන්න මේව කරන්න. ඒ තමන්ම හදපු නිසා. බලන්න තමන් ඒක හදන්නේ, තමන් මේක හොඳයි කියලා තමන් ඒක බැසගෙන ඉඳලා තමන් කැමති වෙලාමනේ මේක කරන්නේ. ඉතින් කෙනෙක්ගේ වෙන කෙනෙක්ගේ බාහිර පුද්ගලයෙක්ගේ වචනයක් උඩ වෙන්න පුළුවන්. ඉතින් මේක හොඳට හොඳ සකස් කරපු දෙය ඉතින් මේ සංස්කාර ස්කන්ධය නිසාම කෙනෙකුට සිද්ධ වෙනවා මේ අනිත්‍ය ඔක්කොම යට කරගෙන හරියට නිකන් අර මේ මුහුද ගලාගෙන ආවා වාගේ. තමන්ගේ සංස්කාර ස්කන්ධේ මොකද මෙතනදී තමන්ගේ චිත්තයන් එකතු වෙනවා. කාය සංස්කාරයන්ගේ වචී සංස්කාර, මනෝ සංස්කාර මේ ඔක්කොම එකතු වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් මේක ඔක්කොම වෙලා එනකොට මේ පුද්ගලයාට අර රැළපාරට අහු වුණා වගේ කිසිම දෙයක් හොයාගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා යනවා. ඉතින් දැන් මෙතෙන්දී මේ දුක්ඛය බලන්න බලන්න මේ පුද්ගලයාට මොකද වෙන්නේ? මේ වගේ දේවල් ගැන තියෙන සතුට කියන එක ඔක්කොම අයින් වෙනවා. මොකද මහා දුක්ඛ ස්කන්ධයක් නේ අපච්චි මේ බලන්නේ. අපි මහන්සිලා මහන්සිලා බලනවා, බලන්න බලන්න දුක්ඛේ පේනවා නම් අර ආපව මොනකොත් හදාදා ඉන්න කල්පනාවක් නැහැ. අර සංස්කාරයන් කියන ඒවා යට යනවා, සංස්කාරයන් යට යනවා. ඒ වගේම අර කාම ආසාවන් තියෙනවා නම් ඇයි පේනවනේ? ඉතින් අපි අහලා තියෙනවා ධර්මීය බැලුවාම මේ සෙන්ස් ප්‍රෙෂර්ස් නිසා, මේ කාමය මේ නිසා තමයි මේ අපි මේ තරම් දුකක් විඳින්නේ. බලන්න කාමයන් නිසා අපි කොයි තරම් දුකක් විඳිනවද කියලා. බුදුහාමුදුරුව දේශනා කරනවා ওই චූල දුක්ඛක්ඛන්ත සූත්‍රයේ, මහා දුක්ඛක්ඛන්ත සූත්‍රයේ මේ කුලපුත්‍රයෙක් ඉන්නවා. මම මේ පොඩ්ඩක් දීර්ඝ වශයෙන් මේක කියන්නේ. කුලපුත්‍රයෙක් ඉන්නවා. මේ කුලපුත්‍රයා ඇවිල්ලා මේ ඔන්න රස්සාවක් කරනවා. ඔය කවුන්ටින් හරි මොනවා හරි රස්සාවක් කරනවා, රාජදේ මේවා හරි කරනවා. කරගෙන ඉන්නකොට මේ පුද්ගලයා අනේ මේ සීතලෙන් දුක් විඳිනවා, උෂ්ණයෙන් දුක් විඳිනවා, මధుරවංගෙන් දුක් විඳිනවා, විවිධාකාර වූ දුක්ඛයන් විඳිනවා. ඊළඟට මේ පුද්ගලයාට සල්ලි හම්බ වෙන්නේ නැත්නම් අනේ අපිට මේ අපේ මගේ රස්සාව ඉවරයි, මේකෙන් ඇති පළක් නැහැ කියලා ඒ පැත්තෙන් දුක් වෙනවා. සල්ලි හම්බ වෙනවා නම් ඊළඟට ආයෙත් දුක් වෙනවා. මේකේ රජ්ජුරුව ගනීද, එහෙම නැත්නම් මේ හොරු ගණීද? ඉතින් ඒක පරිස්සම් කරගන්න එතනින් දුක් වෙනවා. මේ ආකාරයට ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නවා මේ මේ සෙන්ස් ස්පෙෂල්ස් නිසා තමයි මේ පුද්ගලයෝ සම්පූර්ණයෙන් මේ රජුරුවත් එක්ක රණ්ඩු වෙන්නේ. මේ ළමයි එක්ක රණ්ඩු වෙන්නේ, තාත්තා පුතත් එක්ක රණ්ඩු වෙන්නේ, පුතා තාත්තත් එක්ක රණ්ඩු වෙන්නේ, මේ බෙල්ලවල් කපා ගන්න, මේ ඔක්කොම කරන්නේ මෙන්න මේ දේවල් නිසාය කියන එක මේ වෙනවා. දැන් මේ කාම සංඥාවන් කියන ඒවා මේ කාමයේ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නේ සම්පූර්ණයෙන් යට යනවා. ඇයි මේ දුක්ඛේ බලනකොට ආදීනවේ බලනකොට මේ පුද්ගලයාට ආපහු මේකේ ඇලි ඇලි ඉන්න හේතුවක් නැහැ. මේ නිසා මෙයාගේ මේ පංච නීවරණයන්ගෙන් මෙයා මිදෙනවා මේ මොහොතේදී. පංච නීවරණයන්ගෙන් මිදෙලා අර තමන් දන්නේම නැතුව මේ ප්‍රීතිය ගලාගෙන එනවා. මේක තමයි පළවෙනි ආශ්චර්ය අද්භූත ධර්මය කියලා කියන්නේ. දුකයි කියලා මෙනෙහි කරනකොට ප්‍රීතිය හෝ ගාලා ගලනවා. ඉතින් මේක ආශ්චර්යයක් නැද්ද? දුක කියනකොට කල්පනා කරනකොට ප්‍රීතිය ගලනවා නම් මොනතරම් ආශ්චර්ය අද්භූත ධර්මයක්ද ඒක? මේ විදිහට මේක මේ විදිහටම සිද්ධ වෙනවා. ඕගොල්ලෝ භාවනා කරලා බලන්න මේ මේ දුක්ඛය බලන්න බය වෙන්න එපා. දුක්ඛය කල්පනා කරන්න කරන්න සමාධිය ඇති වෙනවා. සමාධියත් එක්කම තමන් දන්නේම නැතුව මේ ඒ කියන්නේ සමාධිය ඇති වෙනකොට මේ ප්‍රීතියන් ඒව ඔක්කොම ඇති වෙනවා. ඇති වෙලා තමන් ඒ ගමන ඉතුරු කාර්ය පහසුවෙන්ම සිද්ධ වෙනවා.
හොඳයි,
වෙන කාටවත් ප්‍රශ්න තියෙනවද? තවදුරටත් අද මේ මල්ලිකා මහත්මියට ප්‍රශ්න තියෙනවද? ඕනම කෙනෙකුට ප්‍රශ්න තියෙනවද අහන්න පුළුවන්. මල්ලිකා මහත්මිය බගිතන සූත්‍රයක් ධම්මජීව ස්වාමීන් වහන්සේ දා සම්බන්ධල කරපු සාකච්ඡාව ගැන අහලා තිබුණා. ඒ සාකච්ඡාව දැන් අද මේ ධර්ම සාකච්ඡාවෙන් පස්සේ රේඩියෝ එකේ යන විදිහට දාලා තිනවා. ඊට අමතරව මේ ඒ අදාළ වෙබ්සයිට් එකටත් ඒක දාන්න පුළුවන් මට. ඒක හරි.
ඒක කොහොමද පිට?
හොඳයි. ඒකේ සතියෙත් කලින් සතිය අපි කර සාකච්ඡාවේ ස්වාමීන් වහන්සේ සම්බන්ධ කොමනක් අරගෙන මම දාලා තිනවා. ඊට පස්සේ කොට සයින් කරලා තිනවා.
හොඳයි.
ඒ වුණා වෙන කාටවත් අපි ගැටලුවක් නැත්නම් අද අපි පුළුවන් ධර්ම සාකච්ඡා මේ ආකාරයට නිමා කරන්න. තව එක
ප්‍රශ්නයක් තියෙනවා.
හොඳයි.
පසුගිය වතාවේදී මේ දන්තුග මහත්මයා කිව්වා කළු සුදු ධර්ම දෙකම අතහරින්න.
මල්ලිකා මහත්මිය මයිකේ පොඩ්ඩක් මල්ලිකා මහත්මිය මියුට් කරන්න. හොඳයි, ඔය ඡන්ද
කළු සුදු ධර්ම දෙකම අතහරින්න කියලා. එතකොට දැන් අපි හැම වෙලාවෙම අපි කියන්නේ චේතනාපූර්වක යමක් හිතනකොට අපි භවය සකස් කිරීමක්ම වෙන්නේ. එතකොට ඒ කලුසුදු ධර්මනේ අපිට ඇති වෙන්නේ. ඒක අපි නතර කරන්නේ කොහොමද? හරින්නේ කොහොමද කියන එක පැහැදිලි කරලා දෙනවද මහත්මයා කරුණාකරලා?
ඔව්, මේක එක පාටම සුදු ධර්මයෙන් නැති කරන්න එපා. කළු ධර්මය නම් එක පාටම නැති කරන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ පාණාතිපාතා, අදින්නා දාන, ඒ වගේ ඒ දේවල් එක පාටම පිහින් කපනවා වගේ කපලා අයින් කරලා දාන්න. සුදු ධර්මයේ එක පාටම නැති කරන්න එපා. සුදු ධර්මයේ පාවිච්චි කරන්න වෙනවා. නිවන් යන්න කාලයක් තිස්සේ ගෙනියන්න සිද්ධ වෙනවා. ඒක නිසා අපි සුදු ධර්මයේ, ඒ කියන්නේ කුසල් ධර්මයේ අපි පාවිච්චි කරගෙන යනවා, වඩ아가න යනවා. දැන් මේක හොඳටම පැහැදිලි කරේ අර සලායතන විභංග සූත්‍රයේනේ. මතක ඇති අපි කතා කළා ගිහි ජීවිතයේ ගිහියෙකුට තියෙනවය කියලා. 18 ආකාර වූ සොම්නස් දොම්නස් මේ උපේක්ඛාවන් තියෙනවායි කියලා. ඊළඟට ඒ පුද්ගලයාම ඊළඟට භාවනා කරන මොහොතක එයාට නෙක්ඛම්ම සිත නිසා සොම්නස් දොම්නස් උපේක්ඛා කියන ඒවා තියෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ කල්පනා දේශනා කරනවා අර අපි දොම්නස් සහගත චිත්තය, ඒ කියන්නේ ගිහි පුද්ගලයාගේ ගිහි සිතානි දොමනස්සානි කියන එක අර නෙක්ඛම්මේදී සොම්නස්සේ දෝමනස්සේ හේතු කොටගෙන පහ කරන්නී කියලා. එතකොට මේ ටික මතක ඇතිනේ, ඒ තුන පහ කරනවා අපි. ඒ කියන්නේ ඒ 18 වෙනුවට මේ 18 පාවිච්චි කරනවා. ඒ කියන්නේ දොම්නස පහ කළා අපි. නෙක්ඛම්මේදී දොම්නස ඇති වුණා නම් බුදුහාමුදුරුවෝ කියනවා නෙක්ඛම්මේදී දොම්නස් වෙවී ඉන්න එපා. අර ප්‍රීති සුඛේ සහිත ඒකාග්‍රතාවයේ තියෙන සෝමනස්ස සහගත සිතට යන්නේ කියලා. ඒ කියන්නේ ධානයන්ට යන්නේ කියලා. ධානයන්ට ගියාම ප්‍රීති සුඛේ සහිතව ඒ පුද්ගලයා ඊළඟට ඒ වෙනුවට තියෙනවා උපේක්ඛාව තියෙනවා. උපේක්ඛාව හේතු කොටගෙන නික්කම්ම සිතේ උපේක්ඛාව හේතු කොටගෙන නික්කම්ම සිතේ ඒ මේ සතුට පහ කළා. ඒ කියන්නේ සුඛයට අපි ඇලෙන්නේ නැතුව උපේක්ඛාවටපත් වෙන්නේ කියලා. ඊළඟට කියනවා මේක නානත් සංඥා උපේක්ඛාවක් තියෙන්නේ. මේ නානත් සංඥා උපේක්ඛාව පහ කරලා අර ඒක සංඥා උපේක්ඛාව තියෙනවා. ඒ කියන්නේ ආකාශය අනන්තයි කියලා. ඒ தത്വෙට මනස ගෙනියන්නේ කියලා. ඉතින් බාන බුදුහාමුදුරුව පෙන්නුවේ මේ ග්‍රැජුවල් මේකේ එකින් එකට අර මේ ගෙහි සිතේ තියෙන එක පහ කරනවා. නෙක්කම්ම සිතෙන් නෙක්කම්ම සිත උහම දිගට පහ කරගෙන ගිහිල්ලා අන්තිමට ඒ කියන්නේ ඉහළම ධානයන්ටත් ගිහිල්ලා මේක සකස් කරනවායි කියන එක තේරුම් අරගෙන අර අන නිර්වාණයට මනස යොමු කළා. මෙතෙන්දි අර ඒ ඉහළම කුසලයේ පවා අයින් කරන්නේ කියන එකයි බුදුහාමුදුරුවෝ පෙන්නේ. අන්නේ විදිහටයි මේ සුදු ධර්මයෙන් අපි අයින් වෙන්නේ. කළු ධර්මයේ මුලින්ම අයින් වෙනවා. කළු ධර්මයේ අයින් කරන්නේ නැතුව ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා යන්න බෑ. ඒ කළු ධර්මයෙන් පහ කළා සුදු ධර්මයේ පාවිච්චි කරනවා. සුදු ධර්මයේ පාවිච්චි කළා ඒක හරියට ඔරුව වාගේ අන්තිමට තමන් ඒකෙන් ගැලවෙලා ඒ මේ නිවනට ගමන් කරනවා.
හැබැයි දැන් අද දවසේ අපි වෙනම සාකච්ඡාවක් ආකාරයෙන් නිමා කරමු. මට හිතුණා චිත්‍ර රාජපක්ෂ මහත්මියට ආරාධනා කරන්න කියලා සාකච්ඡාවද නිමා කරන්න කියලා. මේ ඊට කලින් මම හිතන කට්ටිය කැමති ඇති ලබන සතිය සාකච්ඡාව ගැන දැනගන්න නේද? ලබන සතිය සාකච්ඡා කරන්න කියලා. ඉතින් කට්ටිය මොකක් හරි විශේෂ අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. එහෙම විශේෂ අදහසක් නැත්නම් අද කැමති ප්‍රකේතුණ මජ්ජි සූත්‍රය ගැන අහලා දැනගන්න පුළුවන්ද කියලා. මජ්ජි සාකේ අදාසක් තියනද ඒක?
නෑ දැනට නම් නෑ. මජ්ජි සූත්‍රය මේ කවර අපි හාමුදුරු දිගට විස්තර කරා කරු දේශනා දෙකක දීතර මා හිතන එකත් හොඳම දෙයක් දැනගන්නට මේකේ තවත් කරුණ නම් තියෙනවා. අපි මජ්ජි සූත්‍ර සාකච්ඡා කරමු කියලා මා හිතන හොඳයි. හැබැයි ඒ අරහම්දුර ඥාන ඒ හප්පේ හම්දුරගේ බණ දෙකක් දාන්නට මේ වෙනවා. එතකොට
මජ්ජි සූත්‍රයේ කොතන තියෙන කියලා කට්ටිය
සංයුත්ත නිකායේ තියෙන මා ජීව සංයුත්ත නිකායේ තියෙන්නේ. මම හිතන නිදාන සංයුත්ත වෙන්නේ නැති මජ්ජි සූත්‍රේ මජ්ජේ කියලා තියෙන මජ්ජිද
මජ්ජ සූත්‍රේ ඒක පුළුවන් කට්ටිය බලා ගන්න. එමුණ අපරාගයක් නැතුණා කියලා කිසිම හානියක් නැහැ. සාකච්ඡා ඔය ප්‍රෝග්‍රෑම් පේනවා තිත සාකච්ඡාව ඉදපත් කරන ඒ විදිහේ මහත්තුරු එමුණ නැත්නම් ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙනවා නම් ඒ ස්තල් සූත්‍ර අපිට කියන දෙනවා. එන්ට ඒක බලුවේ නැහැ කියලා කැඩුවක් නැහැ. බලාවත් දාගෙන આવොත් තවත් හොඳයි. ඉතින් මොකද තමත් බකල් පිට කරලා තියෙනවා නම් ආගන්න පුළුවන්. එහෙනම් ඒ ආකාරයට අපි සාකච්ඡාව දෙන්න කරමු. මම කරුණාවෙන් මාත්මයෙන් ඉල්ලා සිටිනවා අද සාකච්ඡා
සරණයි. හැම සතියකම වගේ අපි එකතු වෙලා මේ කරන ධර්ම සාකච්ඡාවෙන් අපි හැමදෙනාම දහම් දැනුම වැඩි වෙනවා කියන එක මට ඒක බයක් නැතුව කියන්න පුළුවන්. මොකද මම හැමදාම කියන්නේ මගේ දැනුම මම හරියට ජීප්සෝ පසල් එකක් හදන කෙනෙක් වගේ මම බලන්නේ. හැමදාම මගේ පසල් එකට මම පොඩි කෑල්ලක් හරි එකතු කරගන්නවා. මම හිතනවා යම් කිසි දවසක ඒ කියන්නේ මේ භවයේ නැතිනම් ඉතාලම මෑත භවයකදී මගේ ජීප්සෝ පසල් එක මට සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයි කියලා ඒක අතහිත දෙන ඒ හැම දිනම ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන සෑම දිනාටම මම ඒ සම්බන්ධයෙන් තුනුවන් සරණ පත්නවා. ඒ වගේම ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණ ධර්මයෙන් සාක්ෂාත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම කියන්න කැමති ඇත්තටම මේ සාකච්ඡාවකට සූත්‍රයක් ඇසුරෙන් කතා කරන එක හුඟක්ම හොඳයි කියන එක මට පැහැදිලි වෙන විදිහට මම ඒකත් මේ වෙලාවේදී කියන්න කැමතියි. අද සූත්‍රයක් අරගෙන මම අපි සාකච්ඡා කරමු කියලා. එහෙනම් අපි මම ප්‍රාර්ථනා කරන හැම දිනටම තුන්වන්ගේම සරණයි කියලා.
බුදු සරණයි.